नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नति चेतसिकं दुःखं अनपेक्खस्स गामिनी अतिकंता भया सभ्ये खीन संयोजनस्स वे। न मे होति अहोसिन्ति भविष्यन्ति न होति मे। संकारा विगमिष्यन्ति तत्का परिदेवनाति। මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්නතුනි, අදත් අපි කෙටි ධර්ම දේශනාවක් කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ එකතු වෙලා ඉන්න පිරිසට යම්කිසි විදිහක පැහැදිලි කිරීමක් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි බලමු අද මොන විදිහේ ධර්ම දේශනාවක්ද, මොන විදිහේ පැහැදිලි කිරීමක්ද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා මම කැමති පොඩි සිදුවීමක් ගැන හැර දක්වන්න. මොකක්ද මේ සිදුවීම? අපිට දකින්න ලැබෙනවා සමහර වෙලාවට ඔය ගංගක අයිනේ වගේ ඉන්න දරුවෙක්, තරුණයෙක් මෙන්න මේ ජලයට පනිනවා. අපි හිතමු ගං ඉවුරේ ඉඳගෙන වතුරට පනිනවා. එතකොට එහෙම පැනලා මේ ක්‍රීඩාව හරි මේ ක්‍රියාකාරකමේ හරි ටික වෙලාවක් යෙදිලා ඊට පස්සේ මොකද කරන්නේ? තව ඊට වැඩිය උස තැනකට නැගලා මේ ජලයට පනින උත්සාහවත් වෙන උත්සාහ කරනවා. ඉතින් අපි හිතමු ගලක් උඩට වගේ නැගලා ඔන්න නැවතත් ජලයට පනිනවා. ඊළඟට අපි හිතමු ළඟ තියෙන ගහක් උඩට නැගලා ගහේ ඉඳලා වතුරට පනිනවා. ඔහොම 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 ටික 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 මේ උස වැඩි කර කර මේ ජලයට පනින ක්‍රීඩාවක් කරනවා. ඉතින් මේ විදිහට උස වැඩි වෙන්න වැඩි වෙන්න මොකද්ද වෙන වෙනස? අනර ජලයේ ගිහිල්ලා වදින බලේ, වදින වේගෙ ටිකෙන් ටික වැඩි වෙනවා. ඉතින් සමහර විට අර ගහක මුදුනක ඉඳලා පැනපු වෙලාවක ඒ ජලයේ වදිනකොට යම් කිසි අනතුරක් වෙන තරමට උනත් ඒ වේගය වැඩි වෙන්න පුළුවන්. මොකක්ද හේතුව? අන්න උස වැඩි වෙන්න වැඩි වෙන්න අන්න වැටෙන වේගය වැඩි. ඉතින් අපි උඩට යන්න උඩට යන්න මොකද වෙන්නේ? අර වැටෙන ප්‍රමාණය වැඩි වෙනවා, වැටෙන වේගය වැඩි වෙනවා. ඔන්නඔහොම දෙයක් අපිට දකින්න පුළුවන්. ඉතින් වැරදි විදිහක ඇදගෙන වැටුනොත් අන්න ජීවිතයෙන් හරි ඒ හා සමාන අනතුරකට හරි ලක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි කියනවා පැදුරෙන් නම් කවදාවත් බිමට වැටෙන්නේ නැහැ කියලා. පැදුරෙන් නිදිය ගත්තාම බිමට වැටෙනවා කියලා අනතුරක් ඇති වෙන්නේ නැහැ කියලා අපි කියනවා. අනේ උස අඩු වෙන තරමට ඒ ලාං පොළවට ලාං වෙන තරමට අනතුරත් අඩු වෙන ස්වරූපයක් අපිට අත්දකින්න පුළුවන්. අපිට දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කතාව පිටිපස්සේ සැඟවිලා තියෙන දේ මොකද්ද කියලා පොඩ්ඩක් බැලුවොත්, අන්න අපි නොයෙකුත් දේවල් ලං කරගෙන, නොයෙකුත් දේවල් වල ආරක්ෂාව පතමින්, නොයෙකුත් දේවල් අපේ රැකවරණයට ඉන්නවා කියලා ලොකු ලොකු දේවල්, වැඩි වැඩියෙන් දේවල් අපි එකතු කරගන්නවා. අපි ලං කරගන්නවා. මේවා ආරක්ෂාව පතනවා. ඉතින් ඔය හැමෝම තමුන්ගේ ඒ හැකි පමණින් ලංකරගෙන ඉන්න දේවල් තමයි නොයෙකුත් මිල මුදල්, වස්තු සම්භාර, තමුන්ගේ දූ දරුවෝ, අඹු සැමියෝ ඔය විදිහට ලංකරගෙන ඉන්නවා. අර විදිහට ආරක්ෂාව පතනවා, ඒවයි රැකවරණයක් පතනවා. ඉතින් මේ ලංකරගත්ත ප්‍රමාණය හැටියටම අපි අනතුරක් ලංකරගන්න ස්වභාවිකුත් තියෙනවා. අර වැඩි වැඩියෙන් උසට නගින්න නගින්න ඒ වැටෙන ප්‍රමාණය, වැටෙන දුර, වැටෙන වේගය වැඩි වෙනවා වගේ මෙන්න මේ වැඩි වැඩියෙන් දේවල් ලං කර ගන්න ගන්න මොකද වෙන්නේ? අන අපින් අපිට ඒකෙන් අනතුරක් එන්න පුළුවන් ඉඩකඩ ටිකෙන් ටික වැඩි වෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් අපි රැකවරණයට එකතු කර ගන්නවා කියලා හිතෙන්නේ, ආරක්ෂාවට එකතු කර ගන්නවා කියලා හිතෙන්නේ, ප්‍රිය සලසනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් අන්න ඒ රැකවරණයට එකතු කරගත්ත දේවල්ම ටිකෙන් ටික ටිකෙන් ටික තමුන්ට අනතුරක් කරන ස්වරූපයකට, අනතුර වැඩි කරන ස්වරූපයකට අපිට ගැලපිලා එනවා. ඒ විදිහට පත් වෙනවා. ඉතින් ඔන්න ඔහොම දෙයක් මේ ධර්මයට අනුවත් පැහැදිලි කරනවා. ඊළඟට අපි හිතමු දැන් ඔය සාමාන්‍ය මේ ධර්මය අහලා නැති ඔය බටහිර රටවල් වුණත් ඔය වගේ යම්කිසි සංකල්ප තියෙනවා. ඉතින් අපි ඒ තියෙන එක සංකල්පයක් ගත්තොත් එතන සඳහන් කරනවා මෙන්න මේ අපේ ජීවිතේට සතුට සඳහා අපි මේ ලං කරගන්න නොයෙකුත් දේවල්, නොයෙකුත් වටිනා වස්තු, නොයෙකුත් වස්සු සම්භාර නොයෙකුත් හිතමිත්‍රාදීන් මෙන්න මේගොල්ලෝ අපිට සතුට සලසනවා කියලා හිතුණාට මේගොල්ලන්ගෙන් මිදිච්ච තැනක මේගොල්ලන්ගෙන් දුරස් වෙච්ච තැනක තමයි ඇත්තටම සතුට හොයාගෙන යන්න තියෙන්නේ. අර වගේ තැනකදී යම්කිසි සතුටක් ලැබුණත් ඒක බොහොම තාවකාලික සතුටක්. අර කන්දක් වගේ දුක් කන්දකින් කෙන්දක් වගේ සැපතක් ලැබෙනවා කියලා යම්කිසි අදහසක් දක්වනවා. ඉතින් මේ විදිහට මේකේ ආදීනව දැකපු කෙනෙක් අනේ යම්කිසි විදිහක පරීක්ෂණයක් කරන්න පෙළඹුණොත් මෙන්න මේ දේවල් වලින් දුරස් වෙච්ච මේ දේවල් නැතුවත් යම්කිසි හිතට සැනසීමක් සතුටක් ළඟා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මෙන්න මේ පිරිස කියනවා. ওই විදිහ මතයක් ওই විදිහ අදහසක් පල කරනවා. ඉතින් මේ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ යම් කිසි අවස්ථාවක දේශනා කරනවා මෙන්න මේ විදිහට නිතර හිතන්න කල්පනා කරන්න. තමුන්ගේ ඒ දවස ගත කරන අතරේ තමුන්ගේ ප්‍රිය දේවල් පාවිච්චි කරන අතරේ මෙන්න මේ විදිහට නිතර හිතන්න කල්පනා කරන්න කියලා. මොකද්ද මේ කියන කල්පනාව? මොකද්ද මේ කියන හිතීම? අන්න සබ්බේ හිමේ පියේ හිමනාපේ හිනානා භවෝ විනාභවෝති කියලා නිතර නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මම යම් කිසි දෙයක් ප්‍රියයි මනාපයි කියලා එක් රැස් කරගෙන තියනවාද ඒ හැම දෙයක්ම වෙනස් වීමකට නානා භවෝ විනාභවෝති වෙනස් වීමකට විනාශ වීමකට ලක් වෙනවා කියලා නිතර නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා. ඉතින් මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ? අන්න අර මේ වටිනා කියන දේවල් වලට අපේ හිතේ තියෙන බැඳීම හිතේ තියෙන යම්කිසි ආකර්ෂණය ටිකක් අඩු කරන්න තමයි මෙන්න මේ විදිහේ දේවල් නිතර නිතර හිතන්න කල්පනා කරන්න කියලා කියන්නේ. ඔය දේවල් ඔය වස්තු සම්භාර වලින් ලබා ගන්න පුළුවන් සැනසීම බොහොම කෙටි බොහොම සුළුයි. ඒ වෙනුවට අන්න මේවට තියෙන ආසාව මේවට අපේ හිත ඇතුලේ තියෙන කැමැත්ත අඩු වෙන පමණට තමන්ගේ සතුටත් වැඩි වෙනවා තමන්ගේ හිතේ සැනසීමත් වැඩි වෙනවා කියලා යම්කිසි දිශාවක් පෙන්වුම් කරන්න උත්සාහ ගන්නවා. ඒ විදිහේ මතයක් ගෙන හැර දක්වන්න උත්සාහ ගන්නවා. එතන මොකක්ද? අන්න බැඳීම වැඩි වෙන්න එන වෙහෙස එන පීඩාව වැඩි වෙනවා. ඒ දේවල් වලට තියෙන බැඳීම අඩු වෙන්න අන්න ඒ වයින් එන වෙහෙස පීඩාව අඩු වෙලා තමුන්ට යම්කිසි සැනසීමක් සතුටක් සහිතව මේ හිත යම්කිසි සැනසීමකින් කල් ගෙවන්න පුළුවන් කියලා වෙන වෙනම විදිහේ දෙයක් වෙනම විදිහේ දිසානතියක් පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ දිසානතියට යනකොට මෙන්න මේ තමන්ගේ හිතේ මේ නොයෙකුත් දේවල් වලට තියෙන කැමැත්ත ටිකක් දුරලන්න ඒවෙන් ටිකක් ඈත් වෙන්න තමයි මේ නැවත නැවත මෙනෙහි කරන්න කියන්නේ. නැවත නැවත හිතන්න කල්පනා කරන්න කියන්නේ. අර විදිහේ වටිනා කියන දේවල් තමුන්ට ප්‍රයෝජනවත් වෙන දේවල් කියලා සලසන දේවලුත් අන්න පරිභෝග කරන ගමන් හිතන්න කල්පනා කරන්න කියනවා. මෙන්න මේ දේ වෙනස් වීමකට විනාශ වීමකට ලක් වෙනවා. වෙනස් වීමකට විනාශ වීමකට මේක නතු වෙලා තියෙන්නේ කියන එක නැවත නැවත හිතමින් පරිභෝග කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට අපි බලමු දැන් අර මුලින් කීයේ බටහිර මතවාදයට අනුව ඒගොල්ල මෙන්න මේ විදිහේ යෝජනාවක් කරනවා. මොකද්ද කරන යෝජනාව? ඔබ ඔය වස්සු සම්භාර සහිතව දූ දරුවෝ සහිතව ඒ මිල මුදල් සහිතව ගෙවන ජීවිතේ ඒ විදිහට බොහොම වටිනා කියන යාන වාහන තියාගෙන ඒ විදිහේ නිවෙස් තියාගෙන ගෙවන ජීවිතෙන් පොඩ්ඩක් මෑත් වෙන විදිහේ පරීක්ෂණයක් කරලා බලන්න කියලා ඒගොල්ලෝ යෝජනා කරනවා. මොකද්ද මේ යෝජනාව? අන්න සඳහන් කරනවා ඔබ වෙලාවක මෙන්න මේ ගෙදරින් පොඩ්ඩක් නික්මිලා යන්න. මේ ගෙදර ප්‍රිය කට්ටියකින් පොඩ්ඩක් දුරස් වෙලා ඒ නිවසේ තියෙන ආරක්ෂාවෙන් පොඩ්ඩක් දුරස් වෙලා ඊළඟට ඒ යාන වාහන වස්තු සම්භාර වලින් පොඩ්ඩක් දුරස් වෙලා නික්මිලා යන්න. මේ නික්මිලා යන්නේ මුකුත් පෙර සූදානමකින් බඩු පැක් කරගෙන නෙමෙයි. ඒ වෙනුවට නික්මිලා යනවා. නික්මිලා ගිහිල්ලා එන්නේ රටේ තොටේ ගමන් කරන්න ඒ සාමාන්‍ය සමාජයට පාරයට බැහැලා පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න. ඊළඟට ඔබට බඩගිනි වුණාම කෑමක් මිලදී ගන්න මුදලක් නැහැ. දැන් ඔක්කොම ටික තියලානේ ආවේ. එතකොට පුළුවන් නම් කාගෙන් හරි ඉල්ලගෙන ආහාරයක් හොයාගන්න. එහෙම නැත්නම් ඔබ බඩගින්නේ ඉඳලා බලන්න මේ බඩගින්නෙන් එන පීඩාව කොහොමද කියලා. කියලා ඔන්නඔහොම සඳහන් කරනවා. ඔබට වෙහෙස වුණාම පොඩ්ඩක් පාරයිනේ, පොඩ්ඩක් වැතිරිලා බලන්න, ගහක් යට නිදියගෙන බලන්න, අර විදිහට සැප සම්පත් නැතුව පොඩ්ඩක් කල් ගෙවලා බලන්න කියලා මෙන්න මේ යෝජනාවක් කරනවා. ඊළඟට සඳහන් කරනවා වතුර තිබහ වුණාම ඔය බල්ලෙක්ගේ වතුර භාජනයකින් හරි කොහේ හරි පාර අයිනේ ගලාගෙන යන වතුර ජී පාරකින් හරි නැත්නම් කාගෙන් හරි ළිඳකින් ඉල්ලගත් වතුර ටිකකින් හරි පොඩ්ඩක් යැපිලා බලන්න, ඒ විදිහට කල්ගත කරලා බලන්න. අර නිවාසන නැතුව අර විදිහට ඒ හොඳ හොඳ නිවාසයක් නැතුව හොඳ හොඳ ඒ වටිනා සම්පත් ආරක්ෂාව නැතුව රැයක් ගෙවෙනකොට ඒ රැය එළි වෙනකොට මොන විදිහේ චිත්ත විපර්යාසයක් තමන්ගේ අර ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ප්‍රිය වස්තු වලින් වෙන්වීම කොයි විදිහට අපිට බලපානවද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරන්න බලන්න කියලා මෙන්න මේගොල්ලෝ යෝජනාවක් කරනවා. ඉතින් ඔය යෝජනාවටම හා සම්බන්ධ දෙයක් තියෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය මෙහෙත් ඉන්න ඔය වචනේ නැති වුණාට මිනිස්සු ඉන්නවා ඔය බටේ රටවල්වල, මොකද හෝම්ලස්, ගෙයක් නැහැ. එතකොට ගෙයක් නැහැ එක්ක කාර් එකක, එහෙම නැත්නම් පාරයිනේ යම්කිසි අටෝ ගත්ත එකක, එහෙම නැත්නම් නිකාම පාරයිනේ මේ පිරිස ජීවත් වෙනවා, මේ පිරිස වැඩ කටයුතු කරනවා, ජීවිතය ගත කරනවා. ඉතින් ඔහොම ඉන්න පිරිසකට මේ ඉන්න පිරිස කොයි වගේ දුකක් වේදනාවක් විඳිනවද කියලා තේරුම් ගන්නත් එක්ක ඔන්න තව ආයතනයකින්, තව අපි හිතමු යම්කිසි ඒ චැරිටි ආයතනයකින් වෙන්නේ නැති මොකද්ද යම්කිසි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා, මොකද්ද මෙන්න මේ හොඳට වස්තු සම්භාර තියෙන පිරිසක් ගෙනහල්ලා ඒගොල්ලන්ගේ යාන වාහන ඔක්කොම පාක් කරලා ඒ විදිහේ වස්තු සම්භාර වලින් පොඩ්ඩක් මෑත් කරලා මේ පිරිසට කියනවා අපි මේ මෙන්න මේ වගේ ගෙවල් නැති මිනිස්සුන්ගේ තියෙන හද ගැස්ම, තියෙන දුක පොඩ්ඩක් තේරුම් ගන්නත් එක මේ විදිහේ පරීක්ෂණයක් කරමු. මොකද්ද පරීක්ෂණේ? මේ පිරිස අන්න වැහැරෙච්ච ඇඳුම් ටිකක් මේ හොඳ වස්තු සම්භාර සහිතව මේ ස්ථානයට ආපු පිරිසට ලබා දෙනවා. ලබා දීලා කියනවා ඕගොල්ලෝ මෙන්න මේ විදිහේ වැහැරිච්ච ඇඳුම් ටිකක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔබ ගිහිල්ලා මෙන්න මේ නිවස්නක් නැති තැනත් එක් වගේ, මුදලක් නැති තැනත් එක් වගේ මෙන්න මේ පාරයිනේ දවසක් විතර ජීවත් වෙන්න. ඔබට කෙනෙක් ආහාරයක් දුන්නොත් ඒක ලබා ගන්න පුළුවන්. ඒක ආහාරයට ගන්න පුළුවන්. කෙනෙක් යම්කිසි දෙයක් දුන්නොත් ඒක ආහාරයට යැපිලා ජීවත් වෙන්න පුළුවන්. අනේ විදිහට හෝම්ලස් මිනිස්සෙක් වගේ, නිවස්නක් නැති මිනිස්සෙක් වගේ පොඩ්ඩක් එක දවසක් කල් ගත කරන්න කියලා මෙන්න මේ හොඳට නිවස් තියෙන, වස්තු සම්භාර තියෙන පිරිසව අන්න අර විදිහේ පාරකට පිටත් කරලා යවනවා. ඉතින් මේකේ ඒ සමගම පෙන්නනවා මෙන්න මේ පුද්ගලයන්ගේ චරිත ස්වභාවය වෙන වෙනස. අර හොඳට වහගෙන හොඳට හිනා වෙලා ඉඳිය මූණු ටිකෙන් ටික ටිකෙන් ටික කාලෙ ගෙවිගෙන යනකොට කොහොමද ඇඹුල් වෙලා යන්නේ, කොහොමද දුක්ඛිත තත්ත්වයකට පත් වෙන්නේ කියලා පෙන්නනවා. ඉතින් අර පුද්ගලයෝ ගිහිල්ලා ඉතින් පාරක් අයිනට වෙලා ඉන්නවා. දැන් බඩගිනි බඩගිනි එනකොට කන්න දෙයක් ලැබෙන්නේ නැහැ. වතුර තිබහයි, වතුර තිබහ වෙනකොට වෙනදා වගේ හොඳ සැප පහසු බීම જાති නැහැ. වතුර කොහෙන් හරි පාරයිනේ තියෙන ටැප් එකකින් බීලා ඔන්න ඔය විදිහට කල්ගත කරනවා. එහෙම කල්ගත කරනකොට අන්න රැය වෙනදා වගේ සැප යහන් නැතුව, ඒ සැප විදිහට නැතුව ඔන්න ඉතින් පාරක් අයිනේ එහාට මෙහාට පෙරලි පෙරලි අර සැපය නැතුව, අර ඇඳේ තියෙන පහසුව නැතුව කල් ගෙවනවා. ඉතින් ඕම කල් ගෙවනකොට අන්න පහුවදා උදේ වෙනකොට මේ හිනාවට තියුණු මූණු ටිකට මොකද වෙන්නේ? අර හොඳට හිටිය කට්ටියට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් පහුවදා උදේ සමහරු ඇහැරෙන්නේ අඬා වැළපීගෙන. ඉතින් තමුන්ගේ ප්‍රිය ස්වාමි පුරුෂයාට නැත්නම් භාර්යාවට වහාම දුරකථන ඇමතුමක් දීලා කියනවා මාව ඉක්මනට මේකෙන් අරගෙන යන්න. ඇවිල්ලා මාව මේකෙන් බේර ගන්න. මම මේකෙන් ඉල්ලා ආස් වෙනවා කියලා. අන්න හඬමින් වැළපෙමින් නැවතත් ගෙදරට නික්මිලා යනවා. නික්මිලා යන ගමන් කියනවා මට මේ පිරිස ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මේ විදිහට නිවස්නක් නැති මිනිස්සු කොච්චර දුකක් වෙනවද කියලා මට යම්කිසි අදහසක් උදහසක් ආවා කියලා. අන්න ඉතින් නැවතත් අර තමුන්ගේ ගස්සු සම්භාර ළඟට, තමුන්ගේ ඒවැය තියෙන පහසුව ළඟට හැමීට නික්මිලා යනවා. ඉතින් ඔන්න විදිහේ දෙයක් අත්දකින්න පුළුවන්. ඊළඟට මේ ධර්මයට අනුව අපි කියනවා පොඩ්ඩක් කාලයකට සැරයක් මෙන්න මේ වගේ ආරණ්‍යයකට ඇවිල්ලා මේ විදිහට කල්ගත කරන්න. මේ විදිහට උපෝසත අට්ඨාංග සීලය වගේ සීලයක් සමාදන් වෙන්න. ඒ තමුන් අර එදිනෙදා ජීවිත වලින් පොඩ්ඩක් වෙන් වෙලා මේ විදිහේ ආරණ්‍යයකට ඇවිල්ලා කල්ගත කරනකොට ඔය හිතේ වෙන පෙරලිය කොහොමද කියලා පොඩ්ඩක් බලන්න කියලා යෝජනාවක් කරනවා. ඉතින් එහෙම බලන පිරිසුත් තමන්ගේ අත්දැකීම ටිකෙන් ටික හෙළි කරනවා. මම මේ විදිහට මෙන්න මේ වගේ කාලයක් ගත කරනකොට මේ වගේ ප්‍රිය කට්ටියගෙන් මිදිලා ගිහිල්ලා ආරණ්‍යයකට වෙලා එහෙම කල් ගත කරනකොට මේ විදිහේ තදබද ජීවිතවලින් මිදිලා ගිහිල්ලා විවේකීව කල් ගත කරනකොට මගේ හිත ඇතුළෙන් අර වස්සු සම්භාර ගැන අර අතෑරලා ආපු ප්‍රිය පුද්ගලයෝ ගැන කොයි විදිහේ පිළීමක් පීඩාවක් ඇති වෙනවාද කියලා ඒක ඉතින් පරීක්ෂා කළම බලන්න ඕනි. ඇවිල්ලාම බලන්න ඕනි, නැවතිලාම බලන්න ඕනි. ඔය ගෙදර ඉන්න තරම් හිතේ පහසුවක් නැති ස්වරූපේ අත්දකින්න ඕනි. ඉතින් එහෙම අත්දැකාම කෙනෙක් දවසක් දෙකක් යනකොට මොකද වෙන්නේ? අන්න හොඳ වටිනා හේතු කාරණාවක් හදාගෙන අන්න නික්මිලා යනවා. බොහොම ඉහළට පැහැදිලි කරලා පෙන්ලුම් කරන්න උත්සාහ කරනවා. මම මේ යන්නේ බොහොම අත්‍යවශ්‍ය වැඩක් යෙදිලා තියෙනවා. අනේ අත්‍යවශ්‍ය වැඩේ නිසා තමයි මම නික්මිලා යන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් හරියටම අර හෝම්ලස් එක්ස්පෙරිමන්ට් එක කරපු කට්ටිය, ඒ පරීක්ෂණي කරපු කට්ටිය පවදා උදේට අර ගෙදර කට්ටියට කෝල් කරලා හඬා වැළපෙමින් එන්න කියනා වගේ ස්වරූපයක් තමයි අපිට පේන්නේ. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් අපි හිතමු දැන් ඕකම තව ටිකක් එහාට ගියපු දෙයක් තමයි, ඕකම තව ටිකක් දුරට වෙච්ච පරීක්ෂණයක් තමයි ඔය පැවිද්ද කියන්නේ. පැවිද්ද කියන්නේත් ඒ වගේ දෙයක් තමයි, ඒ වගේ පරීක්ෂණයක් තමයි. මොකද්ද මේ පරීක්ෂණේ? අන්න තමුන් වටිනා කියලා අල්ලගෙන තියුණ ඒ වස්සු සම්භාර, ඒ වගේ දේවල් ඔක්කොම දමලා ගහලා හරියට අර පුවක් කිත්තක් ගලක ගැව්වාම සීසී කඩ විනාශ වෙලා විසිරිලා යනවා වගේ මොකද කරන්නේ? අන්න සියල්ලම අත්හැරලා දාලා මේ වගේ ස්ථානයකට ඇවිල්ලා, නිස්සාරණ වගේ වනය වගේ තැනකට ඇවිල්ලා, නැත්නම් මේ වගේ වෙන සුදුසු ස්ථානයකට ගිහිල්ලා තමුන් පැවිදි ජීවිතයක් ගත කරන්න උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනවා. ඉතින් ඔහොම එන්න ආවට මොකද ඔය ඒ ඇවිල්ලා ඉන්න එකත් එන ගමනත් එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් අර ගෙදර දොරේ ඒවා අත්හැරලා එනකොට, ඒවා එහෙම අත්හැරලා ආවට මොකද ඒවා එහෙම ලේසියෙන් අත්හැරෙන්න දෙන්නේ නැහැ. ඒවා අපේ පිටිපස්සෙන් එලවගෙන එන ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. ඒ ප්‍රිය කට්ටිය මඩා වැළපීගෙන ඇවිල්ලා තමුන් නැවතත් අර සුපුරුදු පරිසරයට එක යන්න කොච්චරනම් උත්සාහවත් වෙනවාද කියලා අත් දකින්න පුළුවන්. ඊළඟට ඒ වටිනා වස්තු සම්භාර අතෑරලා දාපු ඒවල් අර විසගෝර සර්පය වගේ කොහොමද පිටිපස්සෙන් එලවගෙන එන්නේ කියලා ටිකෙන් ටික අත් දකින්න පුළුවන්. ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඉතින් මාම ඒ දවස්වල පැවිදි වෙන්න කියලා හිතාගෙන එනකොට අර දැන් මෙහි ආපු කට්ටිය දන්නට ඉස්සරහා තියෙන ඔෆිස් එකක්. එතන ඉඳලා පඩි වෙලක් නැගගෙන ඇවිල්ලා තමයි ආරණ්‍ය සීමාව තියෙන්නේ. එතකොට සාමාන්‍ය මීටර් 30ක් 40ක් වගේ දුරක් යන්න තියෙන ඔෆිස් එකේ ඉඳලා ආරණ්‍ය සීමාව ඇතුළට යන්න. ඉතින් ඔය ටික අර ඔෆිස් එකේ ඉන්නකොටත් තාමත් ආරක්ෂිත ස්වරූපයක් නැහැ. හරියට කවුරු හරි පිටිපස්සෙන් එලෝගෙන එනවා වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් ඔෆිස් එකේ ඉඳලත් වේගෙන් අර බෑග් එකත් ඔසවගෙන දුවගෙන ගිහිල්ලා අන්න අර ආරණ්‍ය සීමාවෙන් ඇතුළට පැන ගන්නවා. ඒ ඇතුළට පැන ගත්තාම යම් කිසි ඇඟීමක් එනවා. දැන් නම් පොඩ්ඩක් ආරක්ෂිතයි. දැන් නම් පොඩ්ඩක් අර පිටිපස්සෙන් එලෝගෙන එන දේවල් වලට මෙච්චර දුර එන්න හැකියාවක් නැහැ කියලා වගේ පොඩි ආරක්ෂිත හැඟීමක් හිත තුළ ඇති වෙනවා. අන්න ඒ වගේ අර පිටිපස්සෙන් එලෝගෙන එන ස්වරූපයකට තරම් මේක වර්ධනය වෙලා එනවා. ඊළඟට සමහර වෙලාවට ඔය විවිධ කෙනෙක්, විවිධ පුද්ගලයෝ ඇවිල්ලා කියනවා, මොකද්ද මම මෙහෙම පැවිදි වෙන අදහසකින් ආවේ, පැවිදි වෙන්න තමයි කල්ගත කරන්න තමයි අගේ අදහස තියෙන්නේ, ඉතින් මම මේ වස්තු සම්භාර ඔක්කොම අතහැරලා දාලා මෙහෙ නැවතිලා ඉන්න තමයි ආවේ කියලා ඔන්න විදියට තොරතුරක් කියනවා. ඉතින් නැවතිලා එන්න කියලා ආවට මොකද දවසක් දෙකක් තුනක් හතරක් ගත වෙනකොට, සතියක් විතර ගත වෙනකොට මේ ටික ඔක්කොම ඇවිස්සලාම මේ පුද්ගලයා මොකද කරන්නේ? අන්න නොඒකුත් හේතු කාරණාගෙන හැර දක්වමින් මෙන්න මේ පරිසරෙන් බලා යන්න උත්සාහවත් වෙනවා. පලා යන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස මේ වැඩේ නම් කරන්න බෑ ස්වාමීන් වහන්ස, මම මෙච්චර මේ මෙහෙම ආවට මොකද මට මෙතන ඉන්න අමාරුයි. මගේ හිත ඇතුළෙන් එන පීඩාව බොහොම අමාරුයි කියලා මේ තැනත සඳහන් කරනවා. ඉතින් කොහොම කොහමාරි පැහැදිලි කිරීමක් කළා. යනකොට කියන ස්වාමීන් වහන්සේ එනකොට නම් ආවේ පසඟ පිහිටෝලා වැඳලා තමයි ආවේ. යනකොට නම් මට එහෙම වැඳලා මදි මම දඬ නමස්කාර කරලා වැඳලා යනවා කියලා. අන්න මේ විදිහේ ජීවිතයක්, මේ විදිහේ පැවිදි ස්වරූපයක් කොහොමද පවත්වන්නේ කියලා අන්න දඬ නමස්කාර කරලා වැඳලා යන ගානට මේ තැනත්තට මේකේ අපහසුතාවේ තේරෙනවා. තේරෙනවා. ඉතින් එකපාර කොල්ලෙක් ඇවිල්ලා අඬනවා. දැන් අඬනවා. මං එහෙම ඉතින් අඬන්නේ මොකද? දැන් මේ ගෙදර යන්න කියලා ආවහු නැවතත් අඬනවා. දැන් අඬන්නේ මොකද? ඉතින් මේක කියනවා මං අඬන්නේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තව ටිකකින් hina වෙනවා. ඊට පස්සේ මේ hina වෙන්නේ මොකද? hina වෙන්නේ මොකද කියලා තේරෙන්නේ නැහැ. මම ගෙදර යනවා කියලා සඳහන් කරනවා. මමත් ඉතින් ඉක්මනට ආයෙන ඉක්මනට පිටත් වෙලා යන්න කියලා ඔය අඬන hina වෙන කට්ටිය ළඟ ළඟ වෙන කට්ටිය එච්චර හොඳ නැහැ. ඉතින් ඉක්මනට පිටත් කළා යවුවා. ඉතින් ඔහොම තමයි ඔය ස්වරූපේ. ඉතින් ඕක දවසක ওই විදිහේ පරීක්ෂණයක් කරේ නැත්තම්, ඒ විදිහට ටිකක් උරගාලා බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? අන්න මරණ මොහොතේදී ওই ටික ඔක්කොම අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පින්නතුන් අහලා ඇති සමහර විට ওই ඩෙත් රෝ කියන එක මොකද්ද? මරණයට නියම වෙච්ච සිරකරුව අන්න යම්කිසි කූඩු ගණනාවක දාලා තියෙනවා. ඉතින් පළවෙනිම කූඩුවේ ඉන්නේ කෙනා තමයි ඉස්සෙල්ලාම මරණයට කැප වෙලා තියෙන. ඉතින් ඔබ දවසින් එන දෙයක් නෙමෙයිනේ. ඉතින් අර ගොඩාක් මිනිස්සෙක් මරණව කුවාම ලොකු ලිය කීවිලි ඔක්කොම අස්සම් කළ සෑහෙන දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා තමයි ඉවර වෙලා තමයි මරණයට නියම කරන්නේ. ඉතින් ඒ සඳහා ඉතින් මාස ගණනාවක් සමහර විට අර පළවෙනි කූඩුවට වෙලා ඉන්න වෙනවා. පළවෙනි නම්බරේ තියෙන කූඩුවට එලා ඉන්න වෙනවා. ඉතින් අර ඊට පස්සේ කූඩු වල ඉන්න කට්ටියක් 2 3 4 5 ඉන්න කට්ටියක් දන්නවා. දැන් පළවෙනියට මරන්නේ අරයව. පියව මරන්නේ හතරවෙනියට පස්වෙනියට කියලා මේගොල්ලෝ දන්නවා. ඉතින් අරයක් දන්නවා පළවෙනියට වෙන්නේ මගේ අවස්ථාව තමයි. ඉතින් ඔහොම කල්ගත කරනකොට, ඔහොම මාස කීපයක් ගත කරනකොට මේ මිනිස්සුන්ව මරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අර හිත ඇතුළෙන්ම ආපු පීඩාව, ඒ වෙහෙස ඇතුළින්ම අන්න හිත ඇතුළෙන්ම යම් කිසි මරණයකට මේ පිරිස ලක් වෙලා තියෙනවා. ඉතින් මරණය උදා වෙන දවසට එච්චර කෑ ගහන්න දඟලන දෙයක් නැහැ. ඒ වෙනුවට දැනටම මැරිලා ඉවරයි. දැනටම ඒ ස්වරූපෙට ලක් වෙලා ඉවරයි. දැනටම ඒ වෙහෙස ඇවිල්ලා ඉවරයි. ඉතින් මේ පුද්ගලයන් යෝජනාව තමයි එක්කෝ මාව මේකෙන් නිදහස් කළ යවන්න, එහෙම නැත්නම් මරලා මේක ඉවරයක් කළා දාන්න. මරලා මේක ඉවරයක් කළා දාන්න. ජීවිතේ පිළිබඳ එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද අන්න හිත ඇතුලේ අර මරණය ළඟා වෙලා ඉවරයි. ඒ මරණයේ පීඩාව ළඟා වෙලා ඉවරයි. ඉතින් මාස ගානක් තියාගෙන ඉන්නවා කියන්නේ මරණ දඬුවම අපිට හිතෙන්නේ නිකන් හොඳයි එහෙම තියාගෙන ඉන්න එක මරන්න නැතුව කියලා. නමුත් ඇත්තටම අන්න මරණ දඬුවමට වැඩිය භයානකයි අන්න අර ඉන්න මාස ගණන. ওই විදිහේ දේවල් අපිට මේ බාහිර ලෝකේ අත්දකින්න පුළුවන්. ඉතින් අර බටහිර අර කියපු සංකල්පේ ඒ විදහා දක්වපු ඒ ප්‍රකාශ කරපු පුද්ගලයාටත් මෙන්න මේ වගේ අවස්ථාවක් උදා වෙලා ආවා කියලා සඳහන් කරනවා. අර විදිහට මේ සියල්ල අතහැරලා දාලා ඉන්න, ඒ වයින් තියෙන බැඳීම පොඩ්ඩක් දුර කරන්න, ඒ වයින් අපිට ඒවයින් නැති සතුටක් මේ ජීවිතේ ළඟා කරගන්න පුළුවන් කියපු පුද්ගලයාටත් අනේ යම්කිසි අවස්ථාවක ඒ රටේ නීතියට අනුව යම්කිසි මරණ දඬුවමක් ළඟා වුණා. එහෙම නැත්නම් මේ තැනැත්තා මරණයටපත් කරන්න කියලා නියෝගයක් ආවා. එතකොට මේ තැනැත්තා අර විදිහේ දෙයක් කියපු තැනැත්තට අන තමුන් කරපු පරීක්ෂණේ යම්කිසි විදිහක ප්‍රායෝගික විදහා දක්වන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා ආවා. එතකොට අර ප්‍රිය දූ දරුවෝ ඊළඟට ආඹුව හඬමින් වැළපෙමින් ඉන්න වෙලාවක දැන් ඔන්න මරණයට නික්මිලා යන අවස්ථාවක් ආවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ තැනත්තා අර පිරිස දිහා හැරිලා කියනවා, මේ පිරිසට හැරිලා කියනවා, මෙන්න මේ මාව මේ විදිහට මරණයටපත් කරන සිදුවීම අල්ලගෙන ඇයි ඔබ කඳුළු සලන්නේ? මේ එක සිදුවීමක් අල්ලගෙන ඇයි ඔබ කඳුළු සලන්නේ? ඒ වෙනුවට මේ මුළු ජීවිතේම යම් කිසි විලාපයක් විතරයි. එකම විලාපයක් විතරයි. ඇයි ඉතින් මේ එක සිදුවීමකට කඳුළු සලන්නේ කියලා නික්මිලා ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් ওই විදිහේ කතාවක් ඒ පැත්තෙනුත් සඳහන් වෙනවා. ඊළඟට ත්‍රිපිටකයේ යම් කිසි සිදුවීමක් තියෙනවා. ඒ යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් අල්ලගෙන හොරු පිරිසක් මොකද කරන්නේ? මෙන්න මේ ස්වාමීන් වහන්සේව මරන්නට කැප කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් හිතනවා කල්පනා කරනවා මේ කවුරුත් ඇත්තෙත් නෑ මේ තැනත්තට. ගිහිල්ලා පැමිණිල්ලක්වත් දාන කෙනෙක් ඇත්තෙත් නෑ, වස්තු සම්භාරයක් ඇත්තෙත් නෑ. ඉතින් අපි මේ අල්ලලා බිලි පූජාවක් දුන්න නම් හරි, දෙවියෙට බිලි දෙන්න මේ ස්වාමීන් වහන්සේ හොඳයි කියලා ඔන්න අලල කපන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එහෙම කපන්න ලෑස්ති වෙනකොට මේ ස්වාමීන් වහන්සේගේ ලොකු පෙරලියක් නැහැ. ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැඬීමක් වැළපීමක් බාහිරයට පේනෙන්නේ නැහැ. බොහොම සාමාන්‍ය විදිහට කලින් ඉඳපු විදිහටම කාලය ගත වෙනවා. ඉතින් ඊට පස්සේ මේ හොර කණ්ඩායමේ ප්‍රධානියට මේක හරි ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ තැනත්තා මොකද කරන්නේ? අන්න පොඩ්ඩක් මේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා කියනවා මෙන්න මේ විදිහ දෙයක්. මොකද්ද කියන්නේ? මම අපි මේ විදිහට කලින් කෙනෙක් මරණයට පත් කළාද? කලින් යම් කිසි කෙනෙක් මරණයට කැප කරාද? ඒ හැම කෙනාම තමුන්ගේ ජීවිතයේ ඉල්ලලා යැදුවා. යාචනයක් කරා තමුන්ගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. හැඬුවා, වැළපුණා, අබිම පෙරළුණා, පපුවේ අත්ගසා ගත්තා. නමුත් ඔබ වහන්සේගේ එහෙම වෙනසක් නැහැ. ඔබ වහන්සේගේ එහෙම පෙනීමක් නැහැ. මොකද්ද මේකට හේතුව කියලා අන්න ප්‍රශ්නයක් අහනවා. එතන මේ ස්වාමීන් වහන්සේ දීපු පිළිතුරු තමයි අද අපි මාතෘකා විදිහට තියාගත්ත ගාථාව. මොකද එතන සඳහන් කරන්නේ, නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්කස්ස ගාමිනී අතික්ඛන්තා භයාසබ්බේ කීන සංයෝජනස්සවේ නමේ හෝති අහෝ සින්ති භවිස්සන්ති නහෝති මේ සංඛාරා විගමිස්සන්ති තත්තකා පරිදේවන. මට අපේක්ෂාවක් නැත්තහුට, යම් කිසි මේ හිත ඇතුලේ යම් කිසි අපේක්ෂාවක් නැත්තම් එයාට මේ මරණය සම්බන්ධයෙන් චේතසික දුකක් මේ හිත ඇතුලෙන් දුකක් එන්නේ නැහැ. අර මරණයට ලං වෙන්න කලින්ම අර එන දුක එන්නේ නැහැ. අර අපි දැන් ඩෙත්‍රෝ එකේ ගැන කිව්වා, ඒ මරණයට නියමෙලා ඉන සිරකරුව ගැන කිව්වා. ඒගොල්ලෝ මරන්න කලින් මේගොල්ලෝ හිත ඇතුලෙන් මැරිලා ඉවරයි. අන්න අර හිතේ මතුවෙන දුක, හිතෙන් මතුවෙන පීඩාව. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා මට එහෙම දුකක් පීඩාවක් එන්නේ නැහැ. මොකද හේතුව, මගේ අපේක්ෂාවක් නැහැ. මේ කිසිම දෙයක් ගැන මගේ අපේක්ෂාවක් නැහැ. ඊළඟට කියනවා අතික්කන්තා භයා සබ්බේ කීන සංයෝජනස්සවේ. මේ සියලු බිය ඉක්මවා ගියපු, මේ තියෙන ඔක්කොම සංයෝජන ෂය කරපු මම මොකටනම් බය වෙනවද කියලා විමසා සිටිනවා. ඊට පස්සේ සඳහන් කරනවා නොමේ හෝති අහෝ සින්ති භවිස්සන්ති නොහෝති මේ. මට මේ අතීතේ මම හිඳියා කියලා අදහසක් දැනීමක් මට එන්නේ නැහැ. ඒ වගේම අනාගතේ මම මෙහෙම කරනවා, අනාගතේ මම මෙහෙම ඉන්නවා කියලා හැඟීමක් මට එන්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලෙම මෙන්න මේ සංස්කාර කියන දේවල් ඇතිවෙමින් නැතිවෙමින් යනවා. ඉතින් කවරනම් වැළපීමක්ද, කවරනම් හැඬීමක්ද කියලා අන්න අර සොර දෙටුවගෙන් විමසා සිටිනවා. අන්න තමන් පුරුදු කරපු, තමන් මේ ජීවිතය ඇතුලේ යම්කිසි උත්සාහයක් ගත්තද, අනේ උත්සාහයේ ප්‍රතිඵලයේ මේ සොර දෙරුවට ප්‍රකාශ කරනවා. මේ උත්සාහයෙන් තමන් ළඟා කරගත්ත ඒ සැනසීම මේ සොර දෙටුවට ප්‍රකාශ කරනවා. අන්න අර වචන ටිකකින්. ඉතින් බලමු දැන් අපි මේ එකතු වෙලා ඉන්න පිරිසත් මේ වගේ වැඩකට යන්තම් පමණට හරි බැසගත්ත පිරිසක් නේ ඉන්නේ. එතකොට මේ බැසගත්ත පිරිස විදිහට අපි මොකද්ද පුරුදු කරන්නේ කියලා බැලුවොත් අපි බලනවා මෙන්න මේ හිතේ මේ වර්තමාන මොහොතට අවදිභාවයක් ඇති කරගන්න පුළුවන්ද කියලා. අතීත අනාගත දේවල් වල ඔස්සේ මුලාවටපත් වෙන වෙනුවට, ඒ ඔස්සේ නැවත නැවත ගමන් කරන වෙනුවට මෙන්න මේ වර්තමානෙට අවදිවීමක් ඇති කරගන්න පුළුවන්ද කියලා තමයි අපේ උත්සාහය. එතකොට ඇවිදිනවා නම් ඇවිදින ගමන් බලනවා ඇවිදින එකට එළඹෙන්න පුළුවන්ද, වාඩි වෙලා ඉන්න ගමන් බලනවා වාඩි වෙලා ඉන්න එකට එළඹෙන්න පුළුවන්ද, ඊළඟට යම් යම් වැඩකේදීලා ඉන්නවද බලනවා ඒ වැඩේට එළඹෙන්න පුළුවන්ද කියලා. අන්න එහෙම එළඹුණාම මොකද වෙන්නේ? මේ තැනතර තේරෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මම මේ වර්තමානයේ කල්ගත කරන ස්වරූපේ, වර්තමානයට එළඹෙන ස්වරූපේ ටිකෙන් ටික වැඩි වෙනවා කියන එක අදකින්න පුළුවන්. අදකින්න පුළුවන්. අර වෙනදා වගේ අතීතෙට යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා කියලා අදකින්න පුළුවන්. වෙනදා වගේ අනාගත සැලසුම් ඔස්සේ යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා කියලා අදකින්න පුළුවන්. ඒ විදිහට මගේ හිතේ යම්කිසි ටිකෙන් ටික වෙනසක් වෙනවා කියලා අදකින්න පුළුවන්. ඉතින් ඔය ඕක තමයි ඔය භාවිත සිතක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් භාවිත සිතක ස්වරූපේ තමයි අනර අතීත අනාගත සිදුවීම් ඔස්සේ යන දුර ටිකෙන් ටික අඩු වෙනවා. නොයනවා කියන ස්වරූපයක් නෙමෙයි, ඒ වෙනුවට යන දුර ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් අපි හිතමු ඉස්සර හැතැම්මක් දුර ගියා නම් දැන් මීටර් 100ක් දුර ගිහිල්ලා නවතිනවෙන්න පුළුවන්. ඒ විදිහේ නැවැත්මක් තියනවෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කරන පරීක්ෂණයක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඉතින් ඔහොම නැවත නැවත සිහිය පීඩෝගෙන යනකොට, නැවත නැවත සීකල්පනාවෙන් වැඩ කටයුතු කරනකොට මේ තැනත්තාට ටිකෙන් ටික තේරෙනවා මොකද්ද අර විදිහට හිත දුවන ප්‍රමාණය. ඒ හිතේ නැවත නැවත විවිධ දේවල් ඔස්සේ මුලාවට පත්වෙන ප්‍රමාණය ටිකෙන් ටික යම්කිසි අඩුවීමක් තියෙනවා. අන්නේ අඩුවීම ගැන තමයි මේ මෙතන සඳහන් කරන්නේ. ඔය අඩුවීම අඩුවෙන් ඒ විදිහට අඩුවීමක් ඇති වෙන්න මොකද වෙන්නේ? අන්න අර අනාගතේ මම මෙහෙම කරනවා කියන හැඟීම ටිකෙන් ටික දුරස් වෙලා යනවා, ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඊළඟට අතීතේ මම මෙහෙම ඉඳියා, මේ විදිහේ සැප සම්පත් ඉඳා, මේ මෙහෙම කරා කියලා කියන හැඟීමත් ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ වෙනුවට මේ වර්තමානයට කිටි කිටියේ ටිකෙන් ටික එළඹිලා ඉන්න ගතියක් තමයි අත්දකින්න තියෙන්නේ. ඉතින් එහෙම එළඹුණාම තේරෙන්නේ හැම වෙලේම යම් යම් දේවල් ඇති වෙනවා. ඒ වගේම ඒවා නිරුද්ධ වෙලා යනවා. යම් යම් දේවල් ඇති වෙනවා, ඒවා විනාශ වෙලා යනවා. ඔන්න ඕක ගැන තමයි මෙන්න මේ ස්වාමීන් වහන්සේ ටික ටික පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ. අර විදිහට වර්තමානයේට එළඹිලා ඉඳලා මෙන්න මේ හිත ඇතුලෙන් එන මේ චෛතසික දුක, මෙන්න මේ දේවල් දුරස් වීම තුලින් අපිට හිතට ඇති වෙන දුක, ඒ වෙහෙස ටිකෙන් ටික අඩු වෙන ස්වරූපයක් අත්දක ගන්න පුළුවන්. මේ විදිහ දෙයක් අත්දක ගන්න පුළුවන්. ඉතින් අපි හිතමු කෙනෙක් ඔන්න හිතනවා, කල්පනා කරනවා මොකද්ද මම මේ සිහිය පීටෝගෙන යනකොට ඉතින් අන්න වම දකුණ කියලා අපි හිතමුකෝ. වම දකුණ කියලා යනකොට ඒ කකුලේ දැනෙන ස්පර්ශයට අවධානය තියාගෙන යනකොට යම් කිසි වෙලාවක අන්න හිතවිල්ලකට අවධානය යනවා. එතකොට අර හිත තියාගෙන ඉන්න තැන වෙනස් වීමක් වෙනවා. සිහිය තියාගෙන ඉන්න තැන වෙනස් වීමක් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට ඔය වගේ වෙනස් වීමක් වුණත් අරගන්නේ එරෙහි වීමක් විදිහට තමයි. ආරවුලක් වුණා කියලා තමයි, වැරදීමක් වුණා කියලා තමයි අරගන්නේ. නමුත් මේ වෙන හැම වෙනස් වීමක්ම මේ සිහිය වඩන ප්‍රතිපදාවට උපකාරයක් වෙනවා, පරීක්ෂණයක් වෙනවා. මොකද්ද? අන්න හිතවිල්ලකට හිත ගියා නම් ඒ බව දැනගෙන නැවතත් ඒකට කනගාටු නොවි අරගෙන ඉන්න පුළුවන් ශක්තියක් මට තියෙනවද කියලා අදකින්න පුළුවන්. ඊළඟට හිත තැම්පත් වෙලා හොඳට පහසුවක් තියෙන දවසට වගේම තව දවසකට මේ හිත ඇවිස්සීලා ඇස් දෙක පියාගන්න බැරි තරමට, නිකන් සක්මන් කරන්න බැරි තරමට ඇවිස්සීලා එනවා. ඉතින් එතකොට පහසු වැඩේ වෙලාවට වැඩේ කරන තැනත්තා මේ ඇවිස්සිච්ච වෙලාවට නැකිట్లా යන එක තමයි කරන්නේ. නමුත් අන්න ඇවිස්සිච්ච අවස්ථාවෙත් යම්කිසි පණිවිඩයක් අපිට ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාව කොහොමද අපි බාරගන්නේ කියලා අන්න පොඩ්ඩක් පරීක්ෂා කරන්න පුළුවන් අවස්ථාවක් ඒ විදිහේ දෙයක් ගැළපිලා ආවා. අන්න ඒ වෙලාවට ඒ ඇවිස්සිච්ච හිතත් එක්ක ඉන්න පුළුවන්. ඒ ඇවිස්සින ස්වරූපේ බාරගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරොත් අන්න ටිකෙන් ටික ඒ වගේ හුරුවක් අපේ හිතේ ඇති වෙනවා. තව සමහර විටක අපිට දකින්න පුළුවන් මේ විදිහේ ප්‍රතිපදාවක් වඩන කට්ටිය ගොඩාක් දුරට අන්න සක්මන් කරනවා හොඳ කීකරු විදිහට, හොඳ පහසු විදිහට සක්මන් කරනවා. ඊට පස්සේ හොඳට වාඩි වෙලා ඉන්නවා. සක්මන් කරනකොට අර බිම බලාගෙන අත් දෙක බැඳගෙන පියවර බොහෝම සැහැල්ලුවෙන් තියමින් බොහෝම නිකං ප්‍රසන්න විදිහට ඇවිදගෙන යනවා. ඉතින් ඔහොම ඇවිද්දට මොකද හිත ඇතුලේ තියෙන්නේ ලොකු කලබලයක් සමහර විට. හිත ඇතුලේ තියෙන්නේ බොහොම ලොකු කලබලයක්. ඉතින් අර අචාන්චා ස්වාමීන් වහන්සේ කතාවක් තියෙන, මොකද ඒ ස්වාමීන් වහන්සේ යම්කිසි ආරණ්‍යයකට ගිහිල්ලා බැලුවාම මේ පිරිස බොහොම නිකන් අර කොක්කු ඇවිදිනා වගේ සක්මන් කරනවලු. හරි බැලුවාම නිකන් අර ආකර්ෂණීය විදිහට සක්මන් කරනවලු. නමුත් මේ ස්වාමීන් වහන්සේට මේ ස්වරූපෙ එච්චර හිතට ඇල්ලුවේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අර දකින්න පුද්ගලයාට කෑ ගහලා කියනවලු මෙන්න මේ ඒ විදිහට ඇවිදින පුද්ගලයෝ මේ ස්වාමීන් වහන්සේට පේන්නේ හරියට අන්න අර මානසික රෝහලක ඒ යම් කිසි දුකකට කරදරයකට පත් වෙලා ඉන්න පිරිසක් වගේ. ඉතින් කෑ ගහලා කියනවලු අනේ ඔයාත් ඉක්මනට හොඳ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ දවයිදර් කෙනෙක් දැක්කහම යාටත් කෑ ගහලා කියනවලු ඔයත් ඉක්මනට සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. අන්න අර විදිහට දකින දකින පුද්ගලයාට ආමන්ත්‍රණය කළා. අර එහෙම කතාවක් කියනවා. මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ? අන්න අර හිත ඇතුලේ යම් කිසි ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ සුව වෙන ස්වරූපයක් හදා ගන්න ඕනේ. කයෙන් සුව වුණා කියලා පෙනුනට හිත ඇතුලේ ගොඩක් වෙලාවට ලෙඩ ඉතුරු වෙලා තියෙනවා. දැන් අපි හිතමු දැන් ඔහොම ඉන්න කෙනෙක්ට බොහෝම සංසුන්ව නිවිලා වගේ ඉන්න කෙනෙක්ට යම් කිසි වෙලාවක ඔන්න කාරදරයක් වෙනවා. වැරදීමක් වෙනවා. ගෙදර දොරේ බාධාවක් ඉදිරිපත් වෙලා එනවා. අන්න ඒ බාධාව ඉදිරිපත් වෙන වෙලාවේ තමයි හරියටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ පුද්ගලයාගේ භාවනාවේ තරම. අපි හිතමු කෙනෙක් ඇවිල්ලා බැන්න. එහෙම නැත්නම් ගෙදර කෙනෙක්ට කරදරයක් වුණා. අන්න එතකොට කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියලා බැලුවොත් අන්න ඒ අවස්ථාව හොඳ නිරූපණයක් මෙන්න මේ භාවනාවේ තරම. භාවනාවේ තරම. එහෙම නැත්නම් අපි හිතමු අර විදිහට ගෙවල් දොරවල් අතහැරලා දාලා යම් කිසි වෙහෙස දනවන ස්ථානික ඉන්න වුණොත් අපි හිතමු අප්‍රිය පුද්ගලයන් ටිකක් එක්ක ඉන්න වුණොත් අන්න ඒ වගේ අවස්ථාවක් හොඳට විදහා දක්වනවා භාවනාවේ තරම. ඉතින් මගේ අත්දැකීමක් තියෙනවා. මොකද එකපාරක් දැන් පැවිදි වෙලා අවුරුද්දකට හමාරකට කලින් වෙච්ච සිදුවීමක් මේ අවස්ථාවට. එතකොට ඒ වෙලාවේ මොකද වුනේ? අන්න යම් කෙසේ අසනීපයකට ලක් වුණා. අසනීපයකට ලක් වෙලා ඔන්න සති කිහිපයක් එක දිගට අන්න අර ඒ දිනෙදා ඒ වැඩසටහන කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. අසනීපයක් ළඟා වෙලා ආවා. එතකොට සක්මන් පරියන්ක විදිහට ඒ විදිහේ වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊළඟට අර කයේ තියෙන පහසුව නැති වෙලා ගියා. කයේ තියෙන පහසුව නැති වෙලා ගියා. එතකොට මේ සති තුන ගෙවෙනකොට කොයි විදිහේ ස්වරූපයක් මතුවලා ආවද කියලා බැලුවොත් අන්න බොහෝම අප්‍රසන්න ස්වරූපයක්, මේ ආසාවෙන් කරපු පැවිද්ද නිකන් එපා වෙච්ච ස්වරූපයක් අන්න මතුවලා අර සති තුනේ කාල පරාසය ඇතුළත. මොකද උනේ? අන්න හිතේ සැඟවිලා තියුණ අර සක්මන් පරියංක වලින් වැහිලා තියුණ හරි ස්වරූපේ මතුවලා ආවා. එතකොට අසනීපේ තියෙනකම් ඔය ස්වරූපේ තමයි තියෙන්නේ. ආපාසනීපේ හොඳ වුණ ගමන් අන්න නැවතත් අර පරණ වේකේ පරණ පහසුව තියෙනවා. ඉතින් අර අවස්ථාව අපිට යම් කිසි දෙයක් විදහා දක්වනවා. ඒ විදිහේ ගැටලුවක් ඉදිරිපත් වුණාම යම් කිසි දෙයක් විදහා දක්වනවා. මොකද්ද මේ හිතේ හරි ස්වරූපේ කියලා විදහා දක්වනවා. අන්න ඔහොම දෙයක් තියෙනවා. ඉතින් ඒ සඳහා කර යුත්ත තමයි අන්නේ එන අවස්ථාව වලින් පලා යන්න එපා. ඒ අවස්ථාව බාර ගන්න. ඒ අවස්ථාව බාරගෙන බලන්න මේ විදිහේ පීඩාවක් මට අහම කොහොමද මගේ හිතේ ස්වරූපය? ප්‍රිය පුද්ගලයෝ අතහැරලා අප්‍රිය පුද්ගලයෝ ගාවට ගිහාම කොහොමද මගේ හිතේ ස්වරූපය? අර තියෙන වස්ස සම්භාර වලින් පොඩ්ඩක් දුරස් වෙලා ගිහාම කොහොමද මගේ හිතේ ස්වරූපය කියලා බැලුවොත් මෙන්න මේ භාවිත හිතේ තරම හොයාගන්න පුළුවන් ශක්තියක් අපිට ගැළපිලා එනවා. ඒ විදිහේ අවස්ථාවක් අපිට ගැළපිලා එනවා. ඒ විදිහේ දෙයක් පරීක්ෂාවට නගන්න පුළුවන් හැකියාවක් අපිට ගැළපිලා එනවා. ඉතින් ඒ සඳහා අර පණිවිඩකාරයට ඉඩ දිය යුතුයි. පණිවිඩකාරයට ඉඩ දිය යුතුයි. ඒ සඳහා අවස්ථාවක් දිය යුතුයි. ඒ පණිවිඩකාරයට එන්න නොදීම පණිවිඩකාරයාගේ ගමන සම්පූර්ණයෙන් වැළකුවොත් අන්න ඒ පණිවිඩයේ අත්දකින්න මේ කියන්නේ මොකද්ද? මේ වෙන සිදුවීම මොකද්ද? මේකට මගේ හිතේ ප්‍රතිචාරය මොන වගේද කියලා බලා ගන්න පුළුවන් හැකියාවක් උදා වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහේ දෙයක් ඉදිරිපත් වෙලා එනකොට, ඒ විදිහේ කරදරයක් බාධකයක් ඉදිරිපත් වෙලා එනකොට, ඒ විදිහේ සිහිය කැඩුනා කියලා යම් කිසි දෙයක් ඉදිරිපත් වෙලා එනකොට, ඒ විදිහේ පාප කර්මයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් වෙලා එනකොට, ඒ විදිහේ නුසුදුසුයි කියලා යම් කිසි හැඟීමක් තියෙන අදහසක් ඉදිරිපත් වෙලා එනකොට, අන්න ඒකට පොඩ්ඩක් රඟ දක්වන්න අවස්ථාවක් ලබා දෙන්න. ඒක දුරින්ම දුරවන් කළා දාන්න යන්න එපා. ඒ වෙනකොට පොඩ්ඩක් අවස්ථාවක් දීලා බලන්න කොයි විදිහටද මෙයාගේ රඟ දැක්වීම කියලා. දැන් සාමාන්‍ය ඔය හිතේ ස්වරූපයක් තියෙනවා. අර පොඩි දරුවෙක්ගේ වගේ ස්වරූපයක්. පොඩි දරුවෙක්ගේ වගේ ස්වරූපයක් තියෙනවා. මේකට එපා ගුවොත් මොකක් හරි. එපා ගුවොත් ඒකම හොයාගෙන යනවා. ඒකම ඕන වෙනවා. දැන් මම පොඩි කාලේ අන්න 3-4 වසර වගේ වෙන්නදී මං හිතන්නේ. ඔන්න දැන් එක වෙලාවක ස්කෝලේ ඇරලා එන ගමන් අන තාප්පයක් වගේ යම් කිසි දෙයක් උඩට නැගලා දැන් පණින්න තමයි සූදානම. අඩි 4-5 උඩට නැගලා දැන් මෙතන බිම්මට පණින්න තමයි සූදානම. ඉතින් අම්මා ඉඳලා මොකද කිව්වේ? අම්මෝ ඔය පණින්න දාලා දැන් පණින්නේ මේ පාකුවා. ඉතින් මොකද කරේ? ඉතින් එතන මගල්ල ගිහිල්ලා තා පේහා පැත්තට ගිහිල්ලා අනිත් පැත්තෙන් පැන්නා. අනිත් පැත්තෙන් පැන්නා අන්තිමට ඔළුව මූණ වැදිලා මැහුම් අතරක් පහක් කම්බුල හරහාට දාලා තමයි වැඩේ කෙලවර වුණේ. අන අතනින් පැනනා සමහර විට ඔච්චර තුවාලයක් වෙන්න ඉඩ නොවෙන්නත් තිබුණා. කොහොම හරි අනේ එපා කියපු නිසාම අනිත් පැත්තෙන් ගිහිල්ලා පැන්න ස්වරූපයක් තමයි තියුනේ. ඉතින් හිතෙත් තියෙන ඔන්න වගේ ස්වරූපයක්. යම් කිසි දෙයක් එපා කිව්වොත්, යම් කිසි ගයක් නුසුදුසුයි කිව්වොත් අන්න ඒකම ඉල්ලලා හඬා වැළපෙනවා. ඒකම කරන්න අවස්ථාවක් ඉල්ලනවා. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මට මෙහෙම රාග සිතුවිලිලින් ගොඩක් බාධායි. රාග සිතුවිලිලින් ගොඩක් බාධායි. ඉතින් මම මොකද කරන්නේ? ඒ රාග සිතුවිල්ලක් එනකොටම ඒකෙන් හිත මෑත් කරගෙන නැවතත් අන්න අර අපේ හුස්මට, එහෙම නැත්නම් ඇවිදින එකේ කකුලේ දැනීමට මගේ අවධානය ගන්නවා. ඉතින් ඔහොම මම නැවත නැවත කරනවා. නමුත් එහෙම එන්න පටන් ගත්තාම එතනින් එහාටම තියෙන්නේ මම මේ ගත කරන කාලේ පුරාවට යම්කිසි අප්‍රසන්න එපා කරපු හැඟීමක් එක තමයි මං කල්ගත කරන්නේ. මොකද අන්න අර දුරස් වෙච්ච එක නැවත නැවත මට ඇවිල්ලා පීඩා කරනවා. ඉතින් අපි කිව්වා එහෙනම් පොඩ්ඩක් බලන්න, ඒකට එන්න දීලා බලන්න, එයාගේ පණිවිඩය අහලා බලන්න, එයාට රංගනයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීලා බලන්න කියලා යෝජනාවක් කරා. ඉතින් ඒ යෝජනාව වාර ගන්න ස්වරූපයක් මුලින් තිබුණෙත් නැහැ. කොහොම හරි මේ පරීක්ෂණය කරලා බලලා ඇවිල්ලා මේ තැනත්තා කියනවා. අනේ ඒ විදියට බාරගත්තාම, ඒ විදියට එයාගේ රංගනේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දුන්නාම ඒ රංගන ඉදිරිපත් කළ වෙනදාට වැඩිය පහසුවෙන් මෙයා නික්මිලා යනවා. මට ඉතුරු වෙලාව බොහොම පහසුවෙන් ඒ සිහිය පිටවගෙන හුස්ම බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න අර ආපු සිතුවිල්ලට අවස්ථාවක් දුන්නා. එයාගේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් දුන්නා. අන්න ඒ විදිහ වෙනසක් අපි තුල ඇති කරගත යුතුයි. ඊළඟට දැන් ගිය සතියේ එක්කෙනෙක් කියන මොකද්ද? මම මේ විදිහට දවස් පහක් ගෙදර ඉඳලා බොහොම විවේකයෙන් මේ විදිහට භාවනා කටයුතු කරා. එහෙම කරගෙන ඉන්නකොට මට මේ දැන් අවුරුදු 20-30කට පරණ යම්කිසි සිදුවීමක් මතක් වුණා. යම්කිසි ලියුමක් මතක් වුණා. ඒ ලියුම මගේ ගෙදර අයින් කළ තියෙන තැනින් අරගෙන කියවන්න මට අදහසක් මතුවෙලා ආවා. ඉතින් එහෙම මතුණාට මොකද මම කල්පනා කරා මම මේ පරණ ලව් ලෙටර් එකක් කියවලා හරියනවද? මගේ දැන් මේ දරුවොත් ඉන්නවා, එන කසාදෙකුත් කරගෙන තියෙනවා. ඉතින් මම මේ ලියුම අරගෙන විසිකල්ලා දැම්ම. ඉරලා එහාට මෙහාට ඉරලා දාලා විසිකල්ලා දැම්ම. කුණු බාස්කට් එකට දැම්මා. ඉතින් එහෙම දැම්මට මොකද අන්න අර මගේ හිතෙන් නැවත 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 මේක කියවන්නම බල කරනවා කියලා අන්තිමට මොකද කරන්නේ? අර කෑලි ටික එකතු කරලා අරගෙන අලවලා ආපහු ඉතින් කියවලා කියවලා. ඉතින් අන්න ඒ වෙනුවට මුලින්ම හරි ලියුම කියවන්න ඕනේ, ආයෙනම් ලියුම කියවමු කියලා අවස්ථාවක් දුන්නා නම් ඔච්චර පීඩාවක් වෙහෙසක් ඕකෙන් ඇති වෙන එකක් නැහැ. එතකොට අර අර සින්දුවක තියනවා වගේ ඒක කියවන්න නැතුව තමුන්ගේ වැඩක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද සින්දුව කියන්නේ පෙර දිනයකම පෙම් කළ යුවතිය රට කජු විකුණනවා. මගේම ලියුමක් ගොට්ටක් ගහලා ඈ මට කජු දෙනවා. ලියුම බලනවාද රට කජු කනවාද? මගේ හිත වැළපෙනවා. මගේම ලියුමේ මොනවා බලනද? මම රට කජු කනවා. එන්නේ විදියට රට කජු කන එක ඊට වැඩිය හොඳයි කියලා ඉවත් වෙලා යන්න පුළුවන් හැකියාවක් දිනු වෙන්න පුළුවන්. ඉතින් ওই විදියට ටිකෙන් ටික උත්සාහවත් කරලා බලන්න. ඉතින් ඒ විදියට උත්සාහවත් කරලා බලනකොට අන්න මොකද වෙන්නේ? ටිකෙන් ටික මෙන්න මේ අතීතේ ගල්ගත කරන එකත් අනාගතයට යන එකත් අඩු වෙලා මෙන්න මේ වර්තමානයට වැඩි වැඩියෙන් එළඹෙනවා කියලා අත්දකින්න පුළුවන්. එන්නේ ඒක නිසාම අර තමන්ගේ හිත ඇතුලේ අතීත අනාගත භය නිසා ඇති වෙන දුක පීඩාව ටිකෙන් ටික අඩු වෙනවා. ඒකෙන් මම මිදීමක් එනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් දවසක මරණ ඉදිරිපත් වෙලා ආවත් එන්නේ නැහැ කියලා නේ හිතන්නේවා. කවදා හරි දවසක එනවා. අනේ ආපු දවසට අන්න මරණයට උනත් හිනා වෙලා මුහුණ දෙන්න පුළුවන් හැකියාවක්. අන්න රහාමුදුරුවෝ වගේ ඉතින් ඔන්න ඕන විදිය කපල කොටලා වැඩේ ඉවර කරගන්න. මොකද මම ඕක ගැන අදහස, ඒ තියෙන ආසාව දැනටමත් ඇරලා තියෙන කියලා සඳහන් කරන්න පුළුවන්. අර ආන්දරේ මලා වගේ නිකන් කට්ටියවත් හිනස් වෙමින් හිනා වෙලා මැරිලා යන්න පුළුවන්. අන්දරේ මැරෙන කතාව අහලා තියෙන අන්දරේ ඉතින් ලෙඩ වෙලා මරණයට ලං වෙනකොට කල්පනා කරාලු දැන් මම මැරෙනවා. මම මේ විදිහට ජීවිත කාලයක් පුරාවට මේ මිනිස්සු හිනස්සමින් බොහොම සැහැල්ලුවෙන් කල් ගත කරපු කෙනෙක්. ඒකින්ද මැරෙන වෙලාවෙත් මේ අදහස, මේ අවස්ථාව අත්තරින් හොඳ නැහැ කියලා මිනිහා මොකද කරලා තියෙන්නේ? අතපය හතර ඔක්කොම හතර දිශාවට දික් කරගෙන කුරුසයක් වගේ හදාගෙන මැරිලා. මැරිලා. ඉතින් රජ්ජුරු ආවලු බලන්න. ආවල බැලුවම රජ්ජුරුවන්ටත් දැකපු ගමන් හිනාලු ගිහින්. ඉතින් රජ්ජුරුව කියනවලු අනේ මේ අන්දරේ මැරිලත් මාව හිනස්සනවනි කියලා. ඊට පස්සේ අර දැන් මිනිහ අතපය ගල් ගහිලා දැන් ආපහු කෙලින් කරගන්නත් විදියක් නැහැලු. ඉතින් මොකද කරේ, කුරුසයක් වගේම පෙට්ටියක් හදලා ඒ කුරුස පෙට්ටියට දාලා එහෙම්ම ආදාන කටයුතු කරාලු. ඉතින් අර මා බලන්න බලන්න ඉන්න මිනිස්සයා පාසා මේ කුරුස පෙට්ටිය දැකපු ගමන් මේ මිනිහ දැකපු ගමන් හිනාවක් තමයි මතු වෙන්නේ. අන්න ඒ විදිහට හිනාවෙන් මරණයට උනත් මුහුණ දෙන්න හැකියාවක් අපි තුල වර්ධනය කරගන්න පුළුවන්. ටිකෙන් ටික ඒ වගේ ශක්තියක් දියුණු කරගන්න පුළුවන්. අන්න එවැනි වූ ශක්තියක් සඳහා, හිනා වෙලා මරණයට මුහුණ දීම සඳහා මෙම ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට බොහෝම පින්. අපිට ඉතාමත් වටිනා උපදෙස් සමූහයක් ලබා දීම සඳහා අපි අපේ සතිමත්කම කෙසේද දියුණු කරගන්නේ, කෙසේද අපි අපේ මරණයට මුහුණ දෙන්නේ යනුවෙන් ඔබ වහන්සේ ඉතා වටිනා උපදෙස් දුන්නා අපිට මේ උදාහරණ සහිතවම. දැන් මම නදීප් මහතාට ආරාධනා කරනවා අදට ලැබී තිබෙන කමටහන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා.
අද ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා. එම වාර්තා දෙක ඉදිරිපත් කිරීමෙන් පසු සහභාගි වෙලා සිටිනායකින් ඉල්ලා සිටිනවා වාචික ප්‍රශ්න තිබෙනවා ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. සතිමත් පරයන්කය. පින්වත් ස්වාමින් වහන්ස, පරයන්කේ සඳහා සූදානම් වූ බව දැනගතිමි. පළමුව සිරුර නිරීක්ෂණය කළෙමි. සිරුර උඩු යටි යන අයුරු නිරීක්ෂණය කළෙමි. සෙමෙන් සිත උඩුකය වෙතටත්, ඉන්පසු නාසය අගට එනු නිරීක්ෂණය කළෙමි. හුස්ම එන සහ පිටවන බව නිරීක්ෂණය කළෙමි. මෙය මම නොකරන බවද ඉබේ වෙන බවද නිරීක්ෂණය කළෙමි. පිටවන හුස්මට වඩා එන හුස්ම ගොරෝසු බව නිරීක්ෂණය කළෙමි. මෙසේ නිරීක්ෂණය කරන විට හුස්ම නිරීක්ෂණය නොවන බව වැටහුණි. එවිට මම මෙතන සිටිනවාද බැලුවෙමි. සතිමත් බව ඇති බව දැනගතිමි. සිරුර සීතල වන බවද, දරදඬු වන බවද දැනගතිමි. මෙසේ නිරීක්ෂණය කරන විට සිත කලබලකාරී වී ඇස් ඇරුණි. එම වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට දැන් මෙතන කියනවා දැන් මේ විදිහට පටන් ගත්තාම මේ වැඩ කටයුතු අපි බැලුවත් නැතත් ඉබේ වෙන ස්වරූපයක් අත්දකින්න පුළුවන් කියලා. අන්න ඒ අත්දැකීම වටිනවා. ඔය වාර්තාවේ ඒක තමයි මට ලොකුවටම ඇහුණ එක. එහෙම ඉබේ වෙන්න ගියාම ඒ ඉබේ වෙන ක්‍රියාවලියට ඉඩ දුන්නාම ඉදිරිපත් වෙන දේවල් අපිට පාලනයකින් බොහෝ දුරට තොරයි. ඉතින් එතකොට වෙටක ශරීරය හීතල වෙලා යනවා, විතේක ශරීරය දරදඬු වෙලා යනවා, විතේක ඇවිස්සිලා ඇස් ඇරෙනවා, ආපහු ඇස් වහගත්තොත් සංසුන් බවක් ඉදිරිපත් වෙනවා. ඔන්න ඔය විදිහට අත්දකින්න පුළුවන්. ඉතින් අපිට ඔය කිසිම පාලනයක් නැහැ. ඉතින් අපි අර අමුඩ ගහගෙන මුලින් බොහොම ආයාසයෙන් උත්සාහ කරාට මොකද ටික දවසකින් තේරෙනවා මෙන්න මේ ආයාස කිරීම ටිකෙන් ටික ලිහිල් කරාම මෙන්න මේ ඉබේ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ විදිහේ ක්‍රියාවලියක් ඉදිරිපත් වෙනවා. අන්න ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න තමයි අපේ කැමැත්ත තියෙන්නේ, අපේ උත්සාහය තියෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි අර මුලින් උත්සාහ කළා වැඩ පටන් ගන්න. ආයාසයෙන් පටන් ගන්න ප්‍රතිපදාවක් નિરાයාස බවට පත් වෙනවා. අනේ નિરાයාස බව යම් පමණකට අඳුනගත්ත ප්‍රකාශයක් මේ වார்த்தාව ඇතුලේ තියුණා. ඉතින් අපි කියමු එන්නේ નિરાයාස බවට වැඩි වැඩියෙන් ඉඩ දෙන්න. ඒ નિરાයාස බවට වැඩි වැඩියෙන් අවස්ථාව ලබා දෙන්න. එතකොට එහෙම අවස්ථාවක් ලබා දුන්නොත් ඒ નિરાයාස බව විසින් අපිව අරගෙන යනවා යම් කිසි ගමනක්. ඒ ගමන කොහොමද කිව්වොත් ඒ ගමන තමයි නිවනට තියෙන කෙටිම මාර්ගය. එක එක තැනත්තට අනුව, එක එක තැනත්තගේ සංසාර පුරුදු අනුව මේ ගමනේ මන්සලකුණු වෙනස් වෙනවා. නමුත් නිවනට ඒ අදාළ පුද්ගලයාට තියෙන කෙටිම මාර්ගය තමයි ඔය විදිහට ඉදිරිපත් වෙලා ඉන්නේ. ඔය විදිහට ගැලපිලායින්න. ඉතිං ඒ සඳහා ඉඩ දුන්නොත්. ඒ සඳහා අවස්ථාව ලබා දුන්නොත්. ඒ සඳහා ඒ ඉදිරිපත්වෙන දේට අවස්ථාව ලබා දුන්නොත්. හරි පහසුවෙන් මේ ප්‍රතිපදාව කෙරෙනවා කියලා අත්දකින්න පුළුවන්. හරි පහසුවෙන් මේ ගමනේ යැවෙනවා කියලා අත්දකින්න පුළුවන්. මොකද අර ප්‍රවාහයක් ගලාගෙන යනවා වගේ, ජරපහරක් ගලාගෙන යනවා වගේ යම් කිසි දිසානතියකට අපිව විවිධ දේවල් ඉදිරිපත් වෙමින්, විවිධ දේවල් ඉදිරියට එමින් අපිව අරගෙන යනවා. ඉතින් ඒ එන එක දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්න අපිට හැකියාවක් නැහැ. ප්‍රතික්ෂේප කරොත් අන්න નિરાයාස වෙනකොට යම් කිසි ආයාසයක් දරුවා කියන හැඟීමක් දැනීමක් තමයි එන්නේ. ඉතින් ඒක නිසා මොකද කරන්නේ? අර විවිධ දෙයක් ඉදිරිපත් වෙන දේ එක්ක කල්ගත කරන්න. ඒ ඉදිරිපත් වෙන දේ බාර ගන්න පුළුවන් ශක්තියක් ටිකෙන් ටික දියුණු කරන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. එතකොට සීතල බවක් ආවත් ඒක බාර ගන්න පුළුවන්ද? දරදඬු බලක් ආවත් ඒක බාර ගන්න පුළුවන්ද? ඇවිච්චිච්ච හිතක් ආවත් ඒක බාර ගන්න පුළුවන්ද? පැහැදිලි සංසුන් හිතක් ආවත් ඒක බාර ගන්න පුළුවන්ද කියලා අන්න ඒ විදිහට දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් ඕකම ගැළපිලා යනවා සක්මනට. ඒ වගේම එදිනෙදා ජීවිතේට සක්මනේ කෙනෙක් හරහා පැන්නා කියලා අපේ සිහිය කැඩිලා යනවාද කියලා නැවත නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඊළඟට සක්මනේ ඉන්නකොට අපි හිතමු පරණ දේවල් ටිකක් මතකෙට ගලාගෙන එනවා. ඒ ගලාගෙන ආවා කියලා අපේ සිහිය කැඩිලා යනවාද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එදිනෙදා ජීවිත ගත කරනකොට කෙනෙක් ඇවිල්ලා යම්කිසි අප්‍රසන්න කටයුත්තක් කරනකොට අපේ සිහිය වෙනස් වෙන්නේ කොහොමද කියලා බාර ගන්න පුළුවන්. තමුන්ට යම්කිසි අසනීපයක් අනතුරක් වෙච්ච වෙලාවක මේක ඔස්සේ අපි දඟලන්නේ කොයි විදිහටද, හඬා වැළපෙන්නේ කොයි විදිහටද, ඒකට එරෙහිව අපි කටයුතු කරන්නේ කොයි විදිහටද කියලා අත් දකින්න පුළුවන්. අනර ඉබේ එන දේ, තමුන්ට ලැබෙන දේ බාර ගන්න කොච්චර සූදානම් මනසක් තියනවද කියලා ටිකෙන් ටික පරීක්ෂා කරන්න පුළුවන් අවස්ථාවක් තමයි උදා වෙලා ඉන්නේ. එතකොට අපි තමු වැඩපලේ කෙනෙක් යම්කිසි දෙයක් තමුන්ට ප්‍රිය නැති දෙයක් සිද්ධ කරත් අන්න එතනිනුත් අවස්ථාවක් ගැළපිලා එනවා. ඒගොල්ලන්ට අපි ගෙවලත් නැහැ, ගෙවීමක් කළත් නැහැ, නොමිලේම මේ වගේ අවස්ථාවක් ගැළපිලා එනවා. ඊළඟට අපි තමු වෙන යම්කිසි පුද්ගලයෙක් අපිට හොඳ මනාප දෙයක් කරා කියලා, හොඳ මනාවපක දෙයක් කරාම අනේ ඒක වෙනුවට ඒකිනුත් යම් කිසි අවස්ථාවක් ගැළපිලා එනවා. මෙන්න මේ දේවල් අල්ලගෙන මං කොහොමද නැවත නැවත සතුටු වෙන්නේ? හොඳක් කිව්වනම් අනේ මටම තමයි මේක කියන්න වටින්නේ, මමම තමයි මේ විදිහට වැඩ කටයුතු කරලා තියෙන්නේ කියලා නැවත නැවත ඒ පිළිබඳ හිතමින් සතුටු වෙමින් කොහොමද කල් ගෙවන්නේ කියලා ටිකින් ටික අදකින්න පුළුවන්. එතකොට එන කිසිම දෙයක් බාර ගන්න තමයි තියෙන්නේ. එකක්වත් ප්‍රතික්ෂේප කරන්න බෑ. එන සියලුම දේ බාර ගන්න අවශ්‍ය වෙනවා. ප්‍රතික්ෂේප කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් එහෙම ප්‍රතික්ෂේප නොකරනවා නම් ඒ තැනැත්තට කිව්ව හැකි අන්න ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ. අපි කවදාවත් රිවර්ස් එකට යන්න දන්නේ නැහැ. අපි ගියොත් යන්නේ ඉස්සරහට තමයි. ඉතින් යම් කිසි දෙයක් ආපු දෙයක් බාර නොගත්තොත්, බාර ගන්න අකමැති වුණොත් අන්න ඒ අවස්ථාවේදී පොඩ්ඩක් රිවර්ස් ගියර් එකකට දාගත්තා වගේ ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒක එකපාරට බාර ගන්නවා කියලා අපි කියන්නේ නැහැ. ඒ වෙනුවට නැවත 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 උත්සාහ කරලා බලන්න. නැවත නැවත මේ විදිහට වැඩ කටයුතු කරගෙන යනකොට අන්න යම් කිසි අවස්ථාවක මේ එන දේවල් බාර ගැනීමේ සූදානම ටිකෙන් ටික වැඩි වෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් අර මොකද අර සෙන් කතාවක තියෙනවා ඒ යම් කිසි ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ගමක් ආශ්‍රය කරගෙන කල් ගෙව්වා. ඉතින් එහෙම කල් ගෙවනකොට මේ ගම ආශ්‍රය කරගෙන මේ ස්වාමීන් වහන්සේ දන්න හඳුනන යම්කිසි පවුලක් ඉඳියා. ඒ පවුලේ තරුණියක් ඉඳලා මේ තරුණිය යම්කිසි තරුණියෙක් එක්ක සම්බන්ධතාවයක් නිසා ගර්භණී භාවයට පත් වුණා. ඉතින් මොකද කරේ මේ දෙමාපිය මේක දැනගත්තාම මේ තරුණියගෙන් නැවත නැවත ප්‍රශ්න කරා කවුද මේකට සම්බන්ධ පුද්ගලයා. ඉතින් අර නියම පුද්ගලයා හෙලි කරන්න බැරි නිසා මෙන්න මේ ස්වාමීන් වහන්සේගේ නම තමයි මේ තැනැත්තිය හෙලි කරේ. ඉතින් මොකද කරේ මේ ආදේමාවපිය ඔක්කොම ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට මේ ගාම මේකතු වෙලා යම්කිසි චෝදනාවක් එල්ල කරනවා. මෙන්න මේ විදිහේ ආකටයුත්තක් කළා තියෙනවා. ඔබ මේ විදිහට අපේ දුවව ගර්භණී භාවයට පත් කළ තියෙන ඔවට මේ විදිහට කියලා අන පිරිසක් එකතුලා බොහොම ලොකු චෝදනාවක් කරනවා. ඉතින් කරාට මොකද කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ දරුවාව ලැබුණාට පස්සේ මොකද කරේ? දරුවාව අරගෙන ගිහිල්ලා රාහාමුදුරන්ට දීලා කිව්වා, ඔබ මේක කරේ, ඔබම තියාගන්න කියලා දරුවාව දුන්නා. ඒකත් හොඳයි කියලා දරුවාවත් බාරගත්තා. ඉතින් දරුවාව එහෙම අවුරුදු ගණනාවක් මේ විදිහට ලොකු මහත් කරා. ඔහොම අවුරුදු ගණනාවක් ගෙවෙනකොට අන්න දවසක අර තරුණිය එලි කරනවා, මෙයා නෙමේ හරිම පුද්ගලයා, මේ වෙනුවට වෙන තැනැත්තෙක් තමයි කියලා අන්න සත්‍ය එලි කරා. ඉතින් ඒ අවස්ථාවේදී මොකද කරන්නේ? අනේ බම් දන ගාගෙන බඩ ගාගෙන ඇවිල්ලා කියනවා, අපේ අතින් ලොකු වැරදක් වුණා. අර දොස් කියපු පිරිසම කියනවා, අපේ අතින් ලොකු වැරදක් වුණා. ඉතින් අර දොස් කියනකොට දක්ව ප්‍රතිචාරයම තමයි තියෙන්නේ. ඒකත් හොඳයි, ඒකත් හොඳයි. ඊට පස්සේ සමාව අයදින කොටත් කියනවා, ඒකත් හොඳයි. ඊට පස්සේ කියනවා, අපේ දරුවාව අපි අරගෙන යන්න. ඔබ වහන්සේ මේ දරුවෙක් එක්ක කල්ගත කරනකොට කරදරයිනේ. ඒකත් හොඳයි කියලා දරුවාවත් බාර දුන්නා. ආපහු අර ඉන්දිනේ ස්වරූපෙටම ගියා. අන්න ඒ විදිහට මේ පරීක්ෂණේ ටිකෙන් ටික කරන්න අවස්ථාවල් තමයි ගැලපිලා එන්නේ. ඉතින් අර වෙච්ච දේ බාර ගන්න තැනත්තර තමයි මේ විදිහ පරීක්ෂණයක නියැලෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ශක්තියක් ටිකෙන් ටික වර්ධනය කරගන්න කියලා අපි කියමු. නදීප් මහත්තයා දැන් සාගර හාමුදුරුවෝ ඉන්නවා. ඒකින්ද මම ෂිෆ්ට් එක මාරු කරන්නම් ඈ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, අපි ගෞරවයෙන් පිළිගන්නවා සාගර ස්වාමීන් වහන්සේව. දෙවැනි වතාව කෙරීමට අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ දිනවල භාවනා කරමින් සහ රැකියාව කරමින් දවස ගෙවන අතර භාවනාවේ හෝ රැකියාවේ වරහන් තුල කොපමණ වැඩ තිබුණත් මානසික පීඩාවක් දැනෙන්නේ නැහැ. බඩගිනි දැනීම වෙනදාට වඩා අඩුයි. මූල කර්මස්ථානය ආනාපානයයි. අද උදෑසන භාවනාවට වාඩි වෙලා ආනාපානයට සිත පිහිට වූයෙමි. සිතවිලි විටින් විට ආවත් හුස්ම රැල්ල සියුම් වන බව දුටුවෙමි. පැය භාගයක් පමණ මෙසේ සිටින විට තදින් බඩගිනි, බඩ දැවිල්ල බවත් දැනුණා. එහෙත් තවත් විනාඩි 10ක් පමණ භාවනාවේ සිට නැගිට ගොස් සුළු ආහාරයක් රැගෙන විනාඩි 10ක් පමණ සක්මන් කර භාවනාවට වාඩි උනේමි. හුස්ම රැල්ලට සිත තබා එය සියුම් වන හැටි දුටුවෙමි. මේ කයට කුමන විදිහට සැලකුවත් අන්තිමට වෙන්නේ එකම දෙයක් නේද කියලා සිතවිල්ලක් ආවා. මෙසේ කය ගැන බලා සිටියේදී සිතවිලි හෝ හුස්ම නැති අවකාශයක් වගේ තත්වයක් ඇති වුණා. ඒ දෙස බලා සිටින විට නැවත සිතවිල්ලක් එන්න හදනවා. ඒ ක්ෂණිකවම අවකාශ තත්වය අලුත් වෙමින් සිතවිල්ලක් එන්නට නොදී සිටි වරහන් තුල මේ මාගේ උත්සාහයකින් තොරව සිදුවිය. වරහන අවසානයි මේ වාර ගණනාවක් සිදුවිය. මෙසේ ටික වේලාවක් සිටින විට මට වේලාව බලන්න අවශ්‍ය වුණා වැඩට යන්න. එහෙත් ඇස් අරින්න බැරි බව දැනුණා. කිහිප සැරයක් උත්සාහ ගත්තා. ශරීරයේ සොලවන්න අපහසු බව දැනුණා. මම බිම පැදුරක් මත වාඩි වෙලා සිටියේ. එහෙම්ම පැදුර මත හාන්සි වෙලා සුවසේ විනාඩි 15ක් පමණ සිට සෙමින් නැගිට ගන්න හැකි වුණා. කිසිම පීඩාවක් නොදැනුනි. තවත් විනාඩි කිහිපයකට පසුව යථා තත්ත්වයට පැමිණුණා. එසැනින් මෙසේ සටහන් කරන්න ඕනෑයැයි සිතුණා. මේ කුමන තත්ත්වයක්ද? මා විසින් වරදක් මෙහි කර ඇද්ද? පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
මේකෙදි ගැටලුවක් පේන්නේ නැහැ. නමුත් මේකෙදි සඳහන් වෙන දේ තමයි අර ආනාපානේ සිහුම් වෙලා ගිහිල්ලා ඉස් තැනකට යනවා, අවකාශයකට. එතන ඉද්දී සිතුවිලි ඇවිල්ලා යනවා. ඊට පස්සේ සිතුවිලි එන්නේ නැහැ. ආයාසයකින් තොරව සිදුවෙන දෙයක් කියලා සඳහන් වෙන්නේ. ඒකෙදි ඒ කියන්නේ මේ තමන් කරන දෙයක් නොවන විදිහට. නමුත් ඒකෙදි බලන්න පුළුවන් ඒ සිතුවිලි එන දෙයට මනාපයක් හෝ අමනාපයක් පහළ වෙනවද කියලා. මොකද ඒක අපි කිව්වට සියුම් අමනාපයකින් ඒක මේ ඈඩ් කරනවා වෙන්න පුළුවන්. නැත්තම් අපිට සිතුවිලි ඇවිල්ලා යනවයි කියන එක දකින්න එක ගැටලුවක් නෙමෙයි. නමුත් ස්වභාවික වෙනවා නම් ඒක ප්‍රශ්නිකුත් නැහැ. නමුත් ඔතන මනාපය අමනාපය හොඳට බලන්න පුළුවන් නම් මම හිතනවා ඔතන හිර වෙන ගතිය අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා ගැටලුවකුත් නැහැ කියලා සඳහන් වෙන එක වටිනවා. සහ ඒකෙදී යන්න කලින් සාමාන්‍යයෙන් ඔය ඥානරම් ස්වාමීන් වහන්සේ ලගෙන අදිෂ්ඨාන කරගෙන යන්න ලෑස්ති වෙලා යන්න ඔයගේ තැනකදී බය නැතුව නැවත කයට සිහිය ගන්න බැරිකම නැහැ අවශ්‍යතාවයකට නැගිටින්න ඕන වුණොත් නැවත කයට අරගෙන හිමීට ඒ එතෙන්ට ගිය පිළිවෙලටම අහපව් යන්න ප්‍රතිපදාවේ ඉඩ තියෙනවා අපිට මොකද අපි දන්නවනේ ගිය පිළිවෙල ආනාපානෙ නැති වෙලා ඒ පිළිවෙලටනේ ගිය ඒකින්ද ඒ නැගිටීමේ කෘත්‍ය අපිට අවශ්‍ය නම් අපි ලෑස්ති වෙලා අදිෂ්ඨාන කරගෙන මේ වෙලාව වෙනකන් අපි අද භාවනා කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ගියාට පස්සේ ඒදී ඒ ගැටලුව විසඳෙනවා. අතනදී හොඳට බලන්න ඕනේ මම මේ හිස්ස භාවයට අවකාශයට කැමැත්තක් තියෙනවද මනාපයක් තියෙනවද. ඒ මනාපයේ හින්දා හිත ඇතුලෙන් එන සිතුවිලි ප්‍රතික්ෂේප කරනවාද ඒ සිතුවිලි වලට අමනාපයක් තියෙනවාද කියන එක හොඳට ඊළඟ මොහොතට ලෑස්ති වෙලා ගිහිල්ලා හොඳට අවධානයෙන් බැලුවා නම් එතනදී අල්ලා ගන්න පුළුවන් වෙයි. මේ ඇවිල්ලා ගියා කියන එක ප්‍රශ්නෙකුත් නෙමේ, හිස්තැනට ගියා කියන එක ප්‍රශ්නෙකුත් නෙමේ. ඒක අපි යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙනවාද කියන එක හොඳට බලලා ස්වභාවික වෙන සංසිද්ධිය හොඳට අඳුරා ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ගිය විදිහේ ගැටලුවක් නැහැ. එයාටත් මං හිතන්නේ යෝගාවචරයටත් ගැටලුවක් නැහැ. ওই විදිහට ගිහිල්ලා නැවත නැවත වාර්තා කරලා සුද්ධ කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
අපිට ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ, මම සම්බන්ධ වෙලා ඉන්න එකින් ඉල්ලා සිටින්න අවසරයිද වාචිකව ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා?
ඔව්, අපේ අවස්ථාවේ.
තාම කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒක තමයි.
අද ප්‍රශ්නයක් අහන්නද?
අනේ නෑ, ඉතින් අද කලින් අත ඉවර කරන්න පුළුවන්ද කියලා. හරි ආන්ද.
අවසරයි ස්වාමීන් වහන්සේ. සන්නස දැන් අර කලින් වාර්තාවෙත් සඳහන් වුණා, අර කයට සිත ගන්න උත්සාහ කරනවා ඒ නැති අවස්ථාව කියලා. දැන් ඔය ඒ අවස්ථාව අධ්‍යක්ෂ සමනේ ඉහිකට යන්න ඉස්සෙල්ලා දැන් දැනෙනවා දැන් මෙන්න මේක මේ පත්තේගෙන යනවායි කියලා. දැන් ඕක මුල් කාලයේ සන්නස අර කිව්වා වගේම පොඩි බයක් තිබුණා. දැන් නිකන් අර ඒ තත්ත්වයට පත් වෙනකොට නිකන් අර ඒක නිකන් පොඩි මං මේ විද්‍යාලයක මේ පහනක් ළඟට දැන් අත පුච්චගත්තයි කියලා දන්නවනේ පළවෙනි පාර. නමුත් අර නිකන් ළඟට ගිහිල්ලා නිකන් රස්නේ බලලා අත ගන්නවා. අන්න ඒ වගේ දෙයක් එතනදී මේ කරනවා ස්වාමීන් වහන්සේ. මොකද මට දැන් අර හැංගීමක් වෙන, දැන් මොකක් කරත් ඉතින් මේකනේ නිකන් අර යනවා එනවා යනවා එනවා. නම් අර භවනාවෙන් මං අර අදිස්ථානයක් කරන්නේ නැහැ. පැය භාගයක් භාවනා පරියන්ග හිටියොත් ඇති කියලා හිතනවා. හරියට මේ පැය භාගෙන් නැගිටිනවා පැය විනාඩි 45ක් හෝ පැය හෝ එහෙම අදිස්ථාන කරගත්තම සමහරු ඒක එනවා. නමුත් මට අර දැනගන්න ඕනි මම අර කරනදී ඒක නිකන් අර දැන් අර මගේ මේ නිකන් ජොලියට වගේ ගන්න ඒක මං අගෞරවයක් කරනව නෙවෙයි. නමුත් මට අර දැන් හිතෙන්නේ මේක දැන් මොකක් කරත් ඕක ඔහොම වෙවි යනවනි කියලා ඒ දිසෙම එහෙම ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒක නරක දෙයක්ද ස්වාමීන් වහන්සේ?
නැහැ, එහෙම නෙමෙයි. ඒක කියන්නේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් නරක වැඩකට පුරුදු වෙද්දිත් මුලින්ම හරි බයෙන් කරන්නේ වැඩ පිට බලලා ඒදී මොනවා හරි මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පළවෙනි වාර බොහොම බයෙන්. ඊට පස්සේ දෙවෙනි පාර දැන් මද්‍රව්‍ය තිත්තයි ඒක අප්‍රියයි. ඒක වැඩක් නැහැ කියලා තේරෙනවා. නමුත් ඒකට ආයේ නැතුව නැවත ඇබ්බැහියට යන එක අපි දන්නෙත් නැහැ එතෙන්ට යනකම්. ගිහිල්ලා පාවිච්චි කළා තිවරයි. ඊට පස්සේ වෙන්නේ දැන් මේ මද්‍රව්‍ය තුල මේ ඇත්තටම මේ රහක්වත් මොකවත් නැහැ. නමුත් අර හිතේ තියෙන ඒකට තියෙන මනාපය සහ ඒකේ තියෙන අර එතෙන්ට ඒක ගත්තට පස්සේ තියෙනවා මේකේ මහා මේ ත්‍රිල් එකක් කියන එක අපි හදාගත්තින් තමයි අපිට ඩෝපමයින් සාවෙලා නිකන් සතුටක් එන්නේ. නැතුව මේ මද්‍රව්‍ය මුකුත් නැහැ. ඊට එහා ටිකක් එකක් තියෙනවා මේකේ තියෙන අපේ තියෙන මේ අරුමුණු ස්වභාවය හෝ නැති ස්වභාවයේ තියෙන අකමැත් මනාපමනාප දෙක හොඳට අල්ලා ගන්න පුළුවන්. අන්න ඒ දේ සඳහා තමයි අපි මේවා පාවිච්චි කරන්නේ. එතකොට අපිට දකින්න පුළුවන් අපේ හිත කොච්චර අර මේ මේ දේවල් වලට ඒක ඇබ්බැහියකට යනවද නැත්නම් මේකට තියෙන මේ මේ අර සියුම් මනාපයමනාපය අල්ලන්න පුළුවන් ඒ වගේ විවේකයෙන් ඒ දේ දැක්කහම විතරයි. ඒකින්ද අනිවාර්යයෙන් ඔය මේ අරමුණු දිය වෙලා යන ස්වභාවය දකින්න ඕනේ. ඒ ඒ ස්වභාවයට යන්න ඕනේ. ඊට සරමුණු වල තියෙන වෙහෙස දැක ගන්න ඕනේ. අරමුණු වලට තියෙන නැවත පැමිණීම දැක ගන්න ඕනේ. ඒකේ මුල මැදාක දකින්න ඕනේ. ඒකේ නැතිවීම මේ අවකාශයේ නැතිවීම අරමුණු වල පටන් ගැනීම අරමුණු නැතිවීම අවකාශයේ පටන් ගැනීම ඒ ඔක්කොම දැක ගන්න ඕනේ. හැබැයි හොඳට ඒ අතරේ බලන්න ඕනේ අපේ මේවට තියෙන මනාපමනාප දෙක තණ්හාව හදන හැටි සහ බලාපොරොත්තු හදන හැටි හොඳට දකින්න එක හොඳ විපස්සනාවක්. ඉතින් ඒකට ඔතෙන්ට නොගිහිනුත් බෑ. ඔතෙන්ට ගිහිල්ලා ඕක නැවත නැවත වෙන්න දීලා මිසක් තණ්හාව වැඩ කරන විදිය දක ගන්න බෑ. ඒක තමයි මේ අවිද්‍යාව පැත්තෙන් මේක දිහා බලන කෝණය. ඉතින් ඒකින්ද ඒක ගැටලුවක් නෑ. නැවත නැවත ඕක වෙන්න දෙන්න හොඳට හොඳ සතියෙන් ඉන්න. මොකද්ද මේකට කෝකටද මං කැමැත්ත අකමැත්තක් පහළ වෙන්නේ කියලා.
මං ඇත්තටම ඒක බැලුවා දැන් ඒ මොකුත් නැති වගේ අවස්ථාවට මනාප ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ ඔෆිස් එකේ ටිකක් වැඩ වැඩි වුණොත් ඒ බිසි වුණොත් අන්න ඒ වගේ දවසට ටිකක් අර වැඩ අධික වෙලා අර ශරීරෙ නිකන් තෙහෙට්ටුව වගේ දැනෙනකොට අර පැත්තට කැමති ස්වාමීන්
වහන්සේ. ඒ කියන්නේ ඒක නිකම්ම යනවා. ඒ කියන්නේ දැන් සමහරවල්ලාට දැන් ওই මහන්සි වෙලා ඇවිල්ලා හවසට වගේ පරියන්කයක් දාපුවම දන්නේම නැහැ වැක්කිරිලා බොහෝම නිින්දකට වගේ යනවා. නිින්දකුත් නෙමෙයි. නමුත් ඒකෙන් මාර සුවසේවාවක් සිදු වෙනවා. පුදුමාකාර සුවසේවාවක් සිදු වෙනවා. ඒක නිින්දකින් ගන්න බැරි තරම්. ඉතින් ඒකෙදි ඒක ඇත්තටම අර අර තියෙන කලබලකාරී ගතිය නැති කරන එක මේවකක්. ඉතින් ඒකෙදි මේ කැමැත්තක් ඇති වෙනට වඩා ඒකට මේ හිත ස්වභාවයෙන් යන ගතියක් තියෙනවා. මොකද විවේකයට කැමති ගතිය හින්දා. ඉතින් ඒක ගැටලුවක් නෙමේ. ඒක ඒක හොඳට ඒක ස්වභාවිකව සිදු වෙන සංසිද්ධියක්. ඉතින් ඒකට අපිට තියෙන ඔය ජොලිය ඉන්න. ඉතින් ඕක ඕකනේ අපි මේක උපයාගත්තේ.
බොහොමත්ම සයින් බහස අතක් එසවිලා තිබෙන ස්වාමීන් වහන්සේ මම ඉල්ලා සිටිනවා සංජානී දිසානායකට අන්මියුට් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙස.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සේට ඉදිරිපත් කර ප්‍රශ්නයක් සති දෙකකට ඉස්සෙල් ඔබ වහන්සේ මට කියා සිටියා වේදනාව ගැන මම ප්‍රශ්නය යොමු කරේ. ඉතින් වේදනාව දිහා හොඳට බලාගෙන ඉන්න කියලා එතනදී අර කොහොමද වෙන්නේ එතන සිත ඇති වෙන ආකාරය එහෙම කියන එක ගැන මේ ස්වාමීන් වහන්සේ ප්‍රැක්ටිස් එක කරපු විදිහ ගැන මම කියන්න කැමතියි ස්වාමීන් වහන්සේට. මම දැක්කේ ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එතන කියන්නේ මම කියන්නේ අර වවාගෙන කනවා කියන එක ඒ කියන්නේ දුක කියන්නේ වේදනාව කියන එක මේ අනවශ්‍ය වේට් එකක් දීලා ඒක ඒක මත අල්ලගෙන ඉන්න තාක්කල් ඒක වැඩි වෙනවා කියන එකක් වගේ තමයි මම දැක්කේ. මට ඒක තවම බලන්න ඕනේ. කියන්නේ ඒක බැලුව මදි වගේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට එතනදි තව කියා සිටියා වේදනාව තියෙද්දි තව සිතුවිල්ලක් ආවොත් මොකද වෙන්නේ කියන එකත් බලන්න කියලා. දැන් මම ඒකත් එක්ක ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාව ඉවර වෙන්න ඕනේ මෙන්න තිබියදී මේක හරියන්නේ නැහැ කියලා කියන්නේ මගේ වෙන සිතු ආපු ප්‍රශ්නයකට පිළිතුරක් හම්බ වුණා වගේ භාවනාවේදී වුණා. ඉතින් අර එතනදී අර වෙච්ච රිලැක්සේෂන් එක කියන්නේ වේදනාවනේ දැන් ස්වාමීන් වහන්සේ අල්ලගෙන හිටියේ. නමුත් අර සිතුවිල්ල ඇවිල්ලා සිතුවිල්ලට ආපු සොලියුෂන් එකට තියෙන කැමැත්තත් එක්ක අර දැන් අර හිතෙන් බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අර වෙන රියැක්ෂන් එක දිහා. ඉතින් එතනදී එතකොට ඇඟ රිලැක්ස් වෙලා අර හරේ පුදුම සනීපයක් ඒකත් දැනුනේ අර වේදනාව කියන එක මම අල්ලගන්නේ නැතුව අර සිතුවිල්ලට ගියපු නිසා කියනක ස්වාමීන් වහන්ස. ඉතින් අර තවම මේ හරි අමාරු වේදනාව. ඉතින් ඒක දිහා දරාගෙන බලාගෙන ඉන්න එක තමයි ස්වාමීන් වහන්ස මේ වෙලාවේදී වෙන්නේ. ඉතින් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න හිතුවා.
ඒක ඔව් ගැටලුවක් නෑ. අපි දැන් වේදනාව දරා ගන්න ඕනේ. ඒක දිහා බලන්න ඕනේ. ඒ ටික අතර තමයි මම ওই එතෙන්ට ගියාට පස්සේ ඔය වගේ කෙනෙක්ට පොඩි මේ පරිශ්‍රණයක් තමයි මම මේ ඒ කිව්වේ. ඒ කියන්නේ දැන් අපි ප්‍රශ්නෙකට සොලූෂන් එකක් ඒකත් එහෙමයි. තමන් කැමති දෙයක් හිතුවිල්ලක් ආවොත් එහෙම අර සිතුවිල්ලට ගියාට පස්සේ අපිට මතක නැහැ උග්‍ර වේදනාවක ඉඳලා තියෙන්නේ. නමුත් අපිට ඒ සිතුවිල්ලට යට වුණාට පස්සේ අර උග්‍ර වේදනාව දන්නේත් නැහැ මොකුත් මතක නැහැ. ඊට පස්සේ ඒ සිතුවිල්ල ඒවැර ටික ඉවරලා ආයේ මේ කයට හරියෙද්දී නැවතත් අර උග්‍ර වේදනාව චුට්ට 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 එන්නේ. එතකොට අපි ඒකට තියෙන ද්වේෂ ගතිය හින්දා මේක ගොඩක් වැඩිපුර පේන්නත් ගන්නවා. නමුත් වේදනාවේ මේ ඇති නැතිවීම ඒක වෙනම කතාවක්. ඒක උග්‍ර වෙනවා, ඒ අඩු වෙනවා, ඒක ගැටලුවක් නෙමෙයි ඇත්තටම. නමුත් අපි ඒක පිළිබඳව හදන ප්‍රපංච, අපි හදන කතාව හොතට බලන්න පුළුවන්. මේකෙන් ඈත් වුණාට පස්සේ, සිතුවිල්ලකට ගියාට පස්සේ, සද්දයකට ගියාට පස්සේ මේකට නැවත එද්දී අපේ චරිතය හොයාගත්තාගේ අපි මොන වගේ චරිතයක්ද කියලා. ඒ කියන්නේ වේදනා චරිතයන්න අපි ගොඩාක් වෙලාවට අපිට ගැටලුව වෙන්නේ වේදනාව. නමුත් ඒකත් සිතුවිල්ලක් වගේම තමයි. ඒකත් සද්දයක් වගේම තමයි. නමුත් අපිට ඒක හොයන්න පුළුවන් හොඳට මෙතන මොකද තව තව වෙන්නේ කියලා හොඳට ඔය වගේ බලන්න බලන්න තේරෙනවා මේකේ මේ තියෙන අර පුහු ගතිය. ඒ කියන්නේ අපි මේක ලොකුවට අපි වවාගෙන කෑමට හිත, නමුත් මේක ඇති දෙයක් නැහැ. නමුත් ඒක හොඳට බලන්න. හැබැයි ඕන් ඔයගේ බය නැතුව වේදනාවත් එක පොරබදලා මේ මුලින් ඒ ටික මෙනෙහි කරලා හොඳට වේදනාව දිහා දකලා ඒක දරා ගැනීමේ ශක්තියත් වැඩි කරගන්න ඕනේ. දරා ගැනීමේ ශක්තිය වැඩි කරාට විතරක්මදි ඊට පස්සේ බලන්න ඕනේ මේක බය නැතුව හොඳට බලන් ඉන්න ඕනේ. නලියන්නේ නැතුව හොඳට බලන් ඉදි තේරෙනවා මේක ඇති දෙයක් නැහැ. හරියටම ඩොට් එකට වේදනාව බැලුවොත් එතන නැහැ වේදනාව. ඊට පස්සේ වෙන තැනස එතන බලපුවහම එතනත් නැහැ. ඔහොම ඔහොම ඒ වගේ මේක මේ ආර්ය පරිශීණයකට ලක් කරන්න පුළුවන්. වේදනාව සහ සිතුවිලි, වේදනාව සහ ශබ්ද, වේදනාව ඇතුළෙත් වේදනාවේ වෙනස් වීම, ඒ වගේ ඒකට තියෙන මනාපමනාපකම්, ඊට වේදනාව ඉදීම ප්‍රපංච නැතුව ගියාට පස්සේ ඒකත් ආනාපානෙ වගේම සිද්ධියක් විතරයි තියෙන්නේ කියලා. ඒකේ තියෙන නපුරු අඩු වෙන ගතිය ඔය වගේ දිගට දිගට කරන්න කරන්න තමයි ඕක මතුවෙලා මේ තව එක්ස්පීරියන්ස් වෙන්නේ. ඒකින්ද මේ වගේ රිපෝට් කරන එක හරි වැදගත්. මොකද ඒක හරහා අනිත් පිරිසටත් කමඨාන සුද්ධ වෙනවා සහ තමන්ගේ අර කරන විදිහ ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද දිගට කරගෙන යන්නත් ඔය වගේ වාතා කරන්න
හොඳයි සයන්ස්. ගොඩක් වින්සාවින් මහන්ස.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
වෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ කවුරුව? එහෙමනම් අපි
ඉවර කරන්න අවසන් කරන්න පුළුවන් නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම පත්ම නැන්දගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන දිමාවටපත් කිරීමට ඉදිරි කටයුතු කරගෙන යන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. නදීප් මහතාට බොහොම ස්තුතියි. ඔබ වහන්සේලා දෙන්නමටත් ඉතාමත් පින් සිද්ධ වෙනවා. අපිට අපගේ ප්‍රශ්න ඉතා සාර්ථක විසඳලා දුන්නාට මම ලිලංගා මහත්මියට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව කිරීම සඳහා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපළගෙන් අවසරයි. අද දින ඉතා හරවත් කෙටි අනුශාසනාවකින් සහ කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙන් අප හැම දෙනාටම උපදෙස් ලබා දුන් ඔබ වහන්සේලා දෙපළට මේ සිය පිනක්වත් වේවා. එසේම මීතිරිගල නිස්සරණ වනයේ අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා ධර්මය අප හැමට හඳුන්වා දීමට කටයුතු කළ කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින්වත් වේවා. එමෙන්ම ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. මෙම වැඩසටහන සංවිධානය කරන ලද සියලුම දෙනාටද මේ පින්වත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතාචම් හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.